ഉണ്ടായി അഹമ്മദിനാട്ട് പെരുമാൾ സർണയിൽ മുനി മോതക്കറാണ്ടോടെ സഹച്ചാവി ആറാം പെയ്ത അമ്മപ്പെട്ട് കർമ്മകർമ്മ പേദരിക്കുള്ള അതുണ്ടി മേ സഹച്ചാവ് ആറമ്പക്കളി ഒക്കെ മഹാചാര്യ റവി ഗൊബ്ബിളി മെത്തുവാ മെത്തുവാ തപ്പി തമ ഗൗരീ ശ്രീ പത്തിറമി വകീമ സഹച്ചാവി മുരുകത്തറന്ത കട്ടിതുകറണ്യ അപ്പി ഗൗരീ സ്വാമി നാസി അവസരായി തണമല്ല ഞാനുള്ള സ്വാമി നാസി സംബന്ധരായിരുന്നോ സാഹച്ച ആരംഭിക്കുന്നുണ്ട് സാമദിനാമിനിയും സ്വാമിനാസി പാദനമസ്കാരം ആരാധനാക്കുന്നു സാഹച്ചാവ് ആരംഭിക്കുന്നുണ്ട് തിരുവനന്തപുരമായി
ശിരുദിനാട് തിരുവാഞ്ചരനായി നമോ തസ് ഭഗവതോ അർഹതോ സമ്മാ സമ്പുദ്ധസ് നമോ തസ് ഭഗവതോ അർഹതോ സമ്മാ സമ്പുദ്ധസ് നമോ തസ് ഭഗവതോ അർഹതോ സമ്മാ സമ്പുദ്ധസ് ഉദമോ ബുദ്ധരത്നക ധർമ്മരത്നക സംഘരത്നക നമസ്കാര ദേവ ദാമചിരദിന ഗുരുദേവ ആചാര്യുത്തമയാനുമാശയുക്ത മഹാത്യപദോപമസൂത്രദേശനാവേ ഞാൻ പറഞ്ഞ സാക്ഷാ കർഗിന എഴുതിണ്ട അത് ദിവസേദി കളിന് അത്ര കിറപ്പ് തന്നെ ഇതല സാക്ഷാകരണത്തുമായി തേനും ഇതിനാട്ട് മിസ്ക്രീനക്ക് പേനുമാ ഹരി എത്തക്കൂട്ട കിന തന്നെ തേനി നമ്മ കൊടസ് കിയവഗിനെയാന്നാം എത്തക്കൊട്ട് സാരിപുത്തുത്തമയാനന് വഹാൻസേ മേ ധർമ്മപര്യായ കരുണു ഹെത്തിയുടെ പെഹദിരി കരമിൻ ഞാനെ എത്തിക്കറന്ന് പ്രായോഗിക വെടപിരിവിട കിസ്മത് വെന്ന് ക്രമാനുകൂലവ് ജീവിതയെ ഇതിന അവസ്ഥാവ എക്ക് ഏ ഭിക്ഷു ഭിക്ഷുവക്കട്ട് ജീവത്വന് വിന വെടപിരിവിലേതി പോയിന കാരണാവ് ലസ്സനട്ട് പെഹദിരി കരള പെന്നു അപ്പൊ യാപ്പി കൊടുത്ത കീവഗണിമോ എത്തക്കൊട്ട് സാരിപുത്ത ഉത്തമയാൻ മഹാൻസെ സാരിപുത്ത ഉത്തമയാൻ മഹാൻസെ തമായി മഹാത്യപദോപമ സൂത്ര അപ്പിട്ട് തമായി മഹാത്യപദോപമ സൂത്രേക്ക് തീയന്നെ ദെ സംഗായന കൃപു സ്വാമി മഹാൻസെരാ തമായി മഹാത്യപദോപമ സൂത്രേക്ക് കേൾ നമദ്ദേവി അപ്പി തമായി മികത ഗാനം എന്ന് എത്താൻ സാരിപുത്ത മഹാരാജൻ മഹാൻസെ ഒന്ന മാമ മഹാ സൂത്രേ തമായി അത് മേ മഹാനിന് കീരതിന് കേല ഏമേക്കാ നേത്തടമ അപ്പിട്ട് തീർന്ന സൂത്ര സൂത്രേ കീര കീന വചനെ തീരും അപ്പിന്നെ ക്രമേ കീനക്കന്നെ അപ്പൊട്ട് സാരിപുത്ത മഹാരാജൻ മഹാൻസെ മുഖദ് മേക്കന്നെ ലോകയെ എത്ത കീല അറിഞ്ഞ പിരിസട്ട് മേ എത്ത കീല ഗത്തേക്കേ വരത്ത് പെണ്ണലതിനേക്ക് നീ കറാന്നെ ഏ വരദ്ദൻ ഇതര വന വിധിയെ കീലദേനവാണേത് എത്തക്കൊട്ടൻ സാരിപുത്ത ഉത്തമയാൻ വഹാൻസേ മേ ധർമ്മപര്യായ കരുണു ഹെത്തിയുടെ പെഹദിരി കരവി ഒന്ന് ദൻ കരുണു പേരിക്കുന്ന ആ സത്യ അത്ര ദുഃഖാറെ സത്യ സമുദായ സത്യ നിരോധാറെ സത്യ മാർഗാറെ സത്യം ഏത് ഇത് പക്ഷേ ദുഃഖ ദുഃഖ ആര് സത്യ പിരിസിന്തുതാക്കിന്നോന്ന ദുഃഖനേനേത് ഓ ആര് സത്യ അത്രേ പലവിനി സത്യത്തെമായി ദുഃഖ ആര് സത്യ ഇക്കാനെ ദുഃഖ പിരിസിന്തുതാക്കിന്ന കൊട്ട് സമുദായ പ്രഹാനവിന്നോന്ന് കില അഭി പ്രാർത്ഥന കരണോനി നേ നിരോധ സാക്ഷാത് വിയയുത്തേ കില പ്രാർത്ഥന കളിയുത്തുവാനി നേ മാർഗേ ഭാവിത്തെ വീഴ്ത്തി കിട പ്രാർത്ഥനാ കരണോനെ മേക്ക് എക്കെട്ട പശു എക്കാക്സിതുവിനുവാത് നെമ്മയി ഇനാൻ ദുഃഖ പിരിസിന്റെ ദക്കി ഏൻസാ ദുഃഖ പിരിസിന്റെ ദക്കീമേ കരുണു മൂടി ക്വശൻ ദുഃഖാരി സത്യഗന കിവ ദുഃഖാരി സത്യ അട്ടത്തെ ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ආදී වශයෙන් කියාගෙන ඇවිල්ලා සංකිටේන පංචපාදානස්කන්ධා දුක්ඛා කියලා කිව්වා. එතකොට පංචපාදානස්කන්ධා දුක්ඛා කියන එක යටතේ කතා කරලා පංචපාදානස්කන්ධා දුක්ඛා කියලා පංචපාදානස්කන්ධයේ දුකයි කියලා කරුණ වශයෙන් නම් කරා. අන්න එතන ඉඳලා තමයි අපි පෞගිය සතිවල කතා කළේ. දැන් මෙතන ඉඳලා නීචේ දේ මෙතන ඉඳලා යන්නේ නේද? එතකොට සාරිපුත්තු උත්තමයන් වහන්සේ මේ ධර්මපරියාය කරුණු හැටියට පැහැදිලි කරමින් දැන් පැහැදිලි කරගෙන එනවා. මොන දැන් පැහැදිලි කරන්නේ මොනව හැටියටද? කරුණු හැටියට. එහෙනම් ධර්මපරියායක් මූලික වශයෙන් ධර්මපරියායක් මූලික වශයෙන් කරුණු හැටියට කියලා දෙන්න වෙනවද නැද්ද? කියලා දෙන්න වෙනවනේ. ඇයි එහෙම කරුණු වශයෙන් කියලා දෙන්න වෙන්නේ? කෙනෙක් ඉන්නවා. ඒ ඉන්න කෙනාට කරුණු ලං කරන්න ඕනද නැද්ද? ලං කරන්න ඕන. ඇයි ලං කරන්න ඕන? කෙනෙක් ඉන්න නිසා. එයාට විමසන්න යමක් ඕනිද නැද්ද? ඕනි. ඕනි. අන්න නිසා ධර්මපරියාය ඉදිරිපත් කරන්නේ කරුණු හැටියට පැහැදිලි කරමින්. ඔන්න ඊළඟට කරුණු ඉදිරිපත් කරන්නේ කරුණු තහවුරු වෙන්නද? නෑ නේද? නෑ. කරුණු තහවුරු වෙන්න නෙමෙයි. ඥානය ඇති කරගන්න ප්‍රායෝගික වැඩපිළිවෙලක් ඉස්මතු වෙන්න ක්‍රමානුකූලව දැන් ඥානය ඇති කරගන්න, ඒ වගේම ප්‍රායෝගික වැඩපිළිවෙලක් ඉස්මතු වෙන්න ක්‍රමානුකූලව දැන් හරිය ලස්සනයි පිළිවෙලක්. ආර්ය සත්‍ය හතර, ඒ හතරෙන් පළවෙනි සත්‍ය දුක්ඛාර සත්‍ය, දුක්ඛාර සත්‍ය යටතේ කරුණු වශයෙන් මේ නම් කරා ජාති දුක්ඛා ජරා දුක්ඛා විදියට. ඒකේ අවසාන කාරණේ පංචපාදානස්කන්ධය. පංචපාදානස්කන්ධය කරුණු නම් කරගෙන ප්‍රමාණිකූලව වැඩපිළිවෙලක් තමයි දැන් ඉදිරිපත් කරන්නේ නේ. එතකොට ජීවිතයේ යෙදෙන අවස්ථාවත් එක්ක ඒක හරි වටින තැනක් නේද? දැන් මේ කරුණු ඉදිරිපත් කරන්නේ අහසින් වැටිච්ච එකක් ගැනද? නෑ. අපි නොදන්න දෙයක් ගැනද? ඒත් නෑ. එහෙනම් ජීවිතයේ යෙදෙන අවස්ථාවක් එක්ක දැන් පංචපාදානස්කන්ධය වගේ වචන මේ හැමදේම ජාති දුක් ඒ වචන ආකාශ්මික දේවල් නෙමෙයි, උඩින් වැටිච්ච දේවල් නෙමෙයි, බොහෝ දුර ඈත දේවලුත් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ ಭಾರತೀಯ සමාජයේ මනුෂ්‍ය පුත්‍රයෙක් විදිහට පහළ වෙලා උතුම් බුද්ධත්වය සාක්ෂාත් කරගෙන ඒ මානව සමාජයේ ඉන්න අයටම තමයි දහම් කරුණෝ කියලා දෙන්නේ නේ. එහෙනම් ජීවිතෙන් තොර දෙයක්ද? නෑ නෑ. ජීවිතේම නම් වැරදුනේ, ජීවිතේ කරුණුත් එක්කම තමයි ඒ වැරද්ද කියලා දෙන්නේ. ජීවිතයේ දෙන අවස්ථාවන් එක්ක භික්ෂුවකට ජීවත් වෙන වැඩපිළිවෙලේදී, ඔන්න ස්වාමීන් වහන්සේ නමකට තමන් වහන්සේ ජීවත් වෙන වැඩපිළිවෙලේදී හොයන කාරණාව ලස්සනට පැහැදිලි කරලා දෙන්න. ඔන්න තමන් ජීවත් වෙන වැඩපිළිවෙලේම මොකද්ද? හොයපු නැති නිසානේ අපිට වැරදුනේ, හොයපු නැති නිසානේ අපිට වැරදුනේ. දැන් හොයන කාරණාව ලස්සනට පැහැදිලි කරලා පෙන්වනවා. දැන් මෙතනදී මොකද කරන්නේ? හොයන කාරණාව තමයි ලස්සනට පැහැදිලි කරලා පෙන්වන්නේ. එතකොට ඔන්න මුලින්ම විග්‍රහය පෙන්වුවා දුක්ඛාරි සත්‍යම කියන්නේ මොකද්ද කියලා. ඒකෙදි පැහැදිලි කරා සංකිටේන අකුලවමින් කිව්වොතින් එහෙම පංචපාදානස්කන්ධේම දුකක් කියලා. එහෙනම් දැන් පංච උපාදානස්කන්ධය කියන කාරණාව පිළිබඳව ඔන්න විග්‍රහ කරලා පෙන්නවා. කතමේ චෞසෝ පංච උපාදානස්කන්ධා. කතමේ චෞසෝ පංච උපාදානස්කන්ධා කියලා. දැන් ආයේ ඒකේ පළවෙනි කාරණාව විග්‍රහ කරන්නට යනවා. මෙතනදී සාරිපුත්තු උත්තමයන් වහන්සේ මේ පැහැදිලි කරන්න යන්නේ පින්තුනේ ප්‍රතිපදාත්මකවම අර්ථාන්විතවම යම් කිසි ලෝකයේ ව්‍යවහාරයේ ඉන්න කෙනෙකුට ඒ ව්‍යවහාරය එක්ක හිතීමේ ක්‍රමයේ ඉස්මතු කරමින් ප්‍රතිපදාවෙන් ඈතර වීමේ වැඩපිළිවෙල පෙන්වන්න. ඒ ටික හොඳට අදහස ගන්න, ඒක ඉස්මතු කරලා ගන්න මේ වාක්‍ය. එතකොට මෙහිදී සාරිපුත්තයන් උත්තමයන් වහන්සේ මේ පැහැදිලි කරන්න යන්නේ මොකද්ද? ප්‍රතිපදාත්මක ප්‍රතිපදාවක් වැඩපිළිවෙලක් ඉස්මතු වෙන්න ඕන. අර්ථාන්විතව ප්‍රතිපදාවක් අර්ථාන්විතවම යම්කිසි ලෝකයේ ව්‍යවහාරයේ ඉන්න කෙනෙකුට ඔන්න දැන් අපි ඉන්නේ මොකේද? ව්‍යවහාරික ලෝකේ නේද? ව්‍යවහාරික ලෝකෙ ඉන්නේ. දැන් මේ ව්‍යවහාරික ලෝකේ ඉන්න අපිට ඒ ව්‍යවහාරයේ එක්ක ඒ දැන් ව්‍යවහාරයෙන් බාහිරව නෙමෙයි ඒ ව්‍යවහාරයේ එක්ක හිතීමේ ක්‍රමයේ සිදු කරමින් ඔන්න චින්තනයක් විචක්ෂණය කිරීමක් ඉස්මතු කරමින් ප්‍රතිපදාවෙන් එතර වීමේ වැඩපිළිවෙල පෙන්වන්නේ. අපි ජීවත් වෙන්නේ කොහෙද? ව්‍යවහාරික ලෝකේ. ව්‍යවහාරික ලෝකයේ ඉන්න අපිට ස්වરૂපයේ රූප කියන්නේ ව්‍යවහාරික ලෝකයේ, ධාතු කියන්නේ පඨවි ආපෝ තේජෝ වායු ව්‍යවහාරික ලෝකේ. අන්නේ ව්‍යවහාරික ලෝකේ ඉන්න අපිටම ව්‍යවහාරයෙන් ව්‍යවහාරයත් එක හිතීමේ ක්‍රමයක් ඉස්මතු කරලා ප්‍රතිපදාවයි මේ පැහැදිලි කරන්නේ. එහෙම නැතිව දැනුමක් එකතු කරලා ඒ දැනුම කියන කාරණාව සද්දම්ම අදිමානයකට යන්න නෙවෙයි. දැන් අපිට පඨවි ආපෝ තේජෝ වායෝ කියන්නේ මේවා, රූප වේදනා සංඤා සංකාර විඤ්ඤාණ කියන්නේ මෙන්න මේවා, එහෙම නැත්නම් ඇස කන නාසය දිව කය කියන්නේ මෙන්න මේවා, පංචකාම ගුණ කියන්නේ මෙන්න මේවා, එහෙම නැත්නම් සිත කය මනස කියන්නේ මේවා, පටිච්ච සමුප්පාදයේ අංග කියන්නේ මෙන්න මේවා කියන දැනුමකින් දැනුමින් සන්නද්ධ වෙන්නද? නෑ නෑ, දැනුමින් සන්නද්ධ වීම අවශ්‍යයි මොකටද? විභාග පාස් කරන්න නේද? ලෝකේ වැඩපිළිවෙලකට දැනුම අවශ්‍යයි. හැබැයි බුදුරජාණන් වහන්සේගේ දැනුම තහවුරු වීමක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේගේ දැනුම දැකුම පිණිසයි. මොකද දැනුම මොකටද? තහවුරු වෙන්නද? නෑ නෑ, දැකුම පිණිස, දැක්ම කිස්මතු වෙන්න නේද? දැන් අපි අපි බත් ව්‍යංජන ආදී දේවල් කන්නේ, කෑවට පස්සේ අපේ ශරීරයේ බත් ව්‍යංජන පළතුරු කැවිලි ආදී දේවල් හිර වෙනවද? නෑ නෑ නෑ, ඒව එහෙම හිරුණොත් අපි දැන් මෙතුමක් කාපු ආහාර ගනිපුවා ඇගේ හිර වෙලා තියෙනවා නේ. හැබැයි මේක ආහාර ගන්නේ මොකටද? ආහාර ගන්නේ අපි පෝෂ්‍ය පදාර්ථ අපේ ශරීරයට අවශ්‍ය දේවල් අරගන්න. ඒ අර හැබැයි ආහාර නැතුව පුළුවන්ද? බෑ. ආහාර ගන්නේ ආහාර ශරීරයේ හිර වෙන නෙමෙයි. හිතන්නකෝ දැන් අපි කන බත් ව්‍යංජන, එහෙම නැත්නම් කැවිලි පළතුරු ආදී දේවල් අපේ ශරීරයේ හිර වුණොත් අපිට මොනවයි මොනව වෙයිද නේද? අපි හරි අසහනයකටපත් වෙනවනේ. නෑ, ඒ ආහාර ගන්නේ අපිට ශරීරයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථය වෙනස. හැබැයි පෝෂ්‍ය පදාර්ථ කියලා වෙනම තියනවද? ආහාර වලින්ම තමයි ගන්න වෙන. එහෙනම් ව්‍යවහාරික ලෝකයේ වචන වලින් තමයි ඊතර වීම ක්‍රමයක් ඉස්මතු කරන්නේ. හැබැයි ඊතර වීම ක්‍රමයක් ඉස්මතු වීම කියන්නේ ලෝක ව්‍යවහාරයේ තහවුරු වීම නෙවෙයි. එහෙම වුණොත් එක සද්ධර්ම අදිමානයකට යනවා. එතකොට මේ ආර්ය සත්‍ය විග්‍රහය ප්‍රායෝගිකව දැක්මක් හැටියට සිදු වෙනකොට සිදුවෙන වැඩ පිළිවෙල තමයි එතරවීම ප්‍රායෝගිකව සිදුවීම. එහෙනම් ඒ කාරණාවමයි ආර්ය උත්තමයන් වහන්සේ පෙන්වන්නේ. මොකද ඔබ කවුරුත් දන්නවා අපට සත්‍ය විභව සූත්‍රයේම පැහැදිලි වෙනවා සාරිපුත්ත උත්තමයන් වහන්සේ කියන්නේ මව වගේ, අම්මා වගේ. ඒ කියන්නේ සෝතාපන්න ඵලයේ පිහිටවන් මේ ශාසනයේ ඉන්න අග්‍රම උත්තමයන් වහන්සේ තමයි සාරිපුත්ත උත්තමයන් වහන්සේ. එතකොට එහෙනම් සෝතාපන්න ඵලයේ පිහිටනවා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම සම්මාදිටිය ඇති කරගන්න දක්වයි. සම්මාදිටිය ඇති කරන්න දක්වයි කියලා කියන්නේ සද්ධර්ම අධිමානිත ධම්මපරයායක සම්මන්න තහවුරු පිළිවෙලකට යොමු කරන එක නෙමෙයි. සාධාරණ අධිමානයක යොමු නොවී ආයෝගිකව ආරි සත් දැක්මේ යුක්ත භාවය ප්‍රායෝගිකව සිදු කරන්න සාරිපුත්‍ර උත්තමයා දක්ෂයි. ඉතින් මේක මහාති පදෝපම සූත්‍රෙන් ඉතාම ලස්සන ස්මතු වෙලා තියෙනවා. ඉතින් පින්වතුනි, දැන් අපි මහාති පදෝපම සූත්‍රය විදිමේ ඒ හැරුණකොට වෙන ඕනම වෙනත් ඕනම සූත්‍රයක් පරිහරණය කරද්දී, ඕනම සූත්‍රයක් අදාරද්දී, එහෙම සූත්‍රයකදීම අපිට කිසි තැනක තහවුරු වෙනන භාග්‍යවත් වහන්සේ කරුණු ලැබෙන්නේ නැහැ. නේද? එහෙනම් ඒක හොඳට මතක තියාගත යුතු කාරණයක්. මොකද්ද? ව්‍යවහාරික ලෝකයේ, ජීවිත ලෝකයේ වචන වලින්, එහෙන අත්දැකීම් ලෝකයේ වචන වලින් අපේ අත්දැකීමට ආමන්ත්‍රණය කරන්නේ දැනුමක් හැටියට ඒ අත්දැකීම තහවුරු වෙන්න නෙමෙයි, මාර්ගයක් ඉස්මතු කරන්න කියන කාරණේ අතිපදෝපම සූත්‍රයට නෙමෙයි, ඕනම ඉගැන්වීමට ඕන දේශනාවකට සාධාරණ. හරි, ඊළඟට බලමු. ඊළඟ ඡේදය පින්වතුනි මම මෙහෙම කියාගෙන ගියාට කාට හරි ගැටලුවක් තියෙනවා නම් හැදින් වාද මට බාධාවක් සේ සලකන්නේ නැහැ, කරුණාවෙන් ඉදිරිපත් කරන්න, එකට කමක් වෙන්නේ නැහැ. හරි, තා ටිකක් කියවගෙන යමු. දැන් සියුම් කර විග්‍රහ කරලා පෙන්නවා, විග්‍රහයක් දීලා ඒක ප්‍රායෝගික අර්ථකථනයකට යොමු කරලා ඒ ප්‍රායෝගිකත්වයත් මේ හිතන ක්‍රමය. දැන් මේ සපුරුෂ අයනේ නැතුව තමන් අසපුරුෂකමක් එක එන එක එන එක නෙමෙයි, සත්පුරුෂ අය ඒ හිතන ක්‍රමත් එක්ක අනුගත වීමෙන් තන්නේ තමන්ගේ අර සංකල්පවලට එන ඉඩක් නෑ. අරක කොහොමද මේක කොහොමද කියලා සංකල්පවලට එන්න විදියක් නෑ. ඒ කියන්නේ කියලා දෙන කාරණෙත් එක්කම හිතාගෙන යනව මිසක මේ කියලා දෙන්නේ මෙන්න මේකනේ කියලා පැරණි මතකයක් මෙතනට දාගත්ත ගමන් එයාට හොඳටම වදිනවා නේ. දැන් අපිට මේ බුද්ධ වචනයක් කවුරු කියලා දෙනවා නේද? බුද්ධ වචනය කියන්නේ අවබෝධයට හේතු වෙන ඊතර වෙන දහමක්නේ. ඒ ඊතර වෙන දහම කියලා දෙන අපි ඒකටම හිත යොමු කරන්න දක්ෂ වෙන්න ඕන, දක්ෂ වෙන්න ඕන. පින්වතුනි අපි කෙනකෙනාගේ දක්ෂතා අඩුයි ඇලි ඒක හරි, නමුත් අපි පුරුදු වෙන්න ඕන කියන කාරණයටම අවධානය යොමු කරන්න. ඉතින් අර ඒකට හරිම උපකාර වෙනවා පින්වත් ඔබ තිරුවන් වන්දනා කරද්දිත් ඒකට යොමු කරලා තිරුවන් වන්දනා කරන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ අපි සජ්ජායනාව කරනවා කියමු, ඒ සජ්ජායනාවටම හිත යොමු කරලා සජ්ජායනා කරන්න පුළුවන් නම්, ඊට පස්සේ අපි තුමු ඔය මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව, එහෙම නැත්නම් හුස්මට හිත තැබීම ආදී වශයෙන් කටයුතු වලට අපිට ටික ටික හුරු වෙන්න පුළුවන් නම්, දෛනික කටයුතු සතිමත් භාවයෙන් යුක්තව සති මාත්‍රය උපද්දවගෙන ප්‍රායෝගිකව කරන්න පුළුවන්කම තියෙනවා. අපි මිදුලක් අමලිදී ඒ මිදුලාම දින කටයුත්තටම අවධානය යොමු කරනවා නම් බාහිර දේවල් වලට යොමු කරන්නේ අවධානය යොමු කරන්නේ නැතුව එක්කෝ ඒ මිදුලාදී අත්ලට දැනෙන දගතියක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් මිදුගාද්දී ඒ අතුගාන ශබ්දය ඇහෙනවා අපිට, ඊට පස්සේ මුදුල අතුගාමින් ඇවිදිද්දි පතුලට දැනෙනවද යම් කිසි ගතියක් නේද? එතකොට ඒ ඒ ඒ අත්දැකීමත් එක්ක අවධානයෙන් ඉන්න පුළුවනි නම්, එහෙම නැත්නම් අපේ ගෘහණියක් නම් ආහාර පිළියෙල කරද්දී තමන්ගේ වෘත්තීමය කටයුත්තක් කරද්දී ඒ කටයුත්තත් එක්කම අවධානය තියාගෙන ඉන්න පුළුවන් නම් අන්න ඒ පුරුද්ද ඒ පුහුණුව, එහෙම නැත්නම් අපි වන්දනාවක් කරද්දී ඒ වන්දනාව හොඳට අවධානයෙන් කරනවා නම්, මම මේ කියන්නේ එක සැරේටම මේක වෙනවා කියන එක නෙමෙයි කියන මමත් පුරුදු වෙන කෙනෙක් අහන අපි කවුරුත් එහෙමයි. ඉතින් කෙනකෙනාගේ හැකියාවන් වෙනස්, නමුත් හැකියාවන් වෙනස් වුණාට පුරුදු වෙද්දී පුරුදු වීමක් කරන්න පුළුවන්නේ ආන්නේ ප්‍රායෝගිකත්වයේ පුහුණු වීම කියන දේ අපේ ජීවිතේ ඉස්මතු වෙන්න ඕන. අන්න ඒ නිසා මෙතෙන්දී දැන් මේ කියාගෙන ආවේ මොකද්ද? මම කියාගෙන ආවේ අර කියන කාරණෙත් එක්කම යන්න ඕනේ. කියන කාරණෙත් එක්කම යන්නේ නැහැ කියලා කියන්නේ පරණ දේශනාවක දැන් අපිටම අපේ ලොකු ස්වාමීන් වහන්සේම කියලා දෙන දේශනාවක් කියලා. ආනේ මේ කියන්නේ මෙන්න මේකනේ. හරි 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 හරි. මේ කියාගෙන යන්නේ මෙන්න මේකයි කියලා ආපු ගමන් අපි හිතනවා මේ කියන්නේ මේ සමින් වහන්සේ අර කලින් කියපු දෙයක්ම තමයි කියලා. මොකද්ද වෙන්නේ? අපි දන්නේම නේ මොකද්ද වෙන්නේ. කාමච්ඡන්ද. කාමච්ඡන්ද කියලා කියන්නේ කැමැත්ත. ඕ කාම කියන්නේ කැමති කියන ඡන්ද කියන්නේ කැමති කාම ඡන්දය කියලා කියන්නේ මම කැමති දෙයක් එක්ක ගිහිල්ලා ගිහිල්ලාද නැද්ද ගිහිල්ලා නේ ව්‍යාපාර ගැටෙනවා මේ ගැටෙනවා කියලා කියන්නේ දෙන්නෙක් එක ගහ ගන්න ඕනේ නැහැ නොසරු වචනෙන් පළු පරළු වචනෙන් බැන ගන්න ඕනේ නැහැ ගැටෙනවා කියලා කියන්නේ ඒ කියන කාරණේක ඉන්නේ නැහැ කියන එක පැහැදිලිද පැහැදිලිද මම කියන්නේ මේ ඒ කියන්නේ දැන් දැන් ඔන්න බාහිරින් කවුරු හරි යම්සි කාරණයක් කියලා දී දෙනවා ඒ කියන්නේ ඒ කියන කාරණේත් එක්ක ඉන්නේ නැහැ කියන්නේ මගේ මතයත් එක්ක ඉන්නවා කියලා කියන්නේ ඒකයි මේකයි දෙක අතර ගැටීමක්ද නැද්ද ගැටීමක් අමි ගැටීම කියලා කියන්නේ ව්‍යාපාදයේ කියලා කියන්නේ හිතට තරහක් උපද්දව ගන්න එක විතරයි ඒව කොහොමත් නරකයි ඒක මානව ධර්මයටත් පැටහිනේනේ නේද يعني අපි මිනිස්සු වුණාට පස්සේ මිනිස්සු කියන කෙනා එක නොගැටේ ඉන්නකම ඒවා හොඳ පුරුදු සාදු ධර්ම ඒව ගුණ මේ මේ කියන්නේ මේ සිහිපත් කරන්නේ ඒ කාරණේ එහෙම නෙමෙයි දහම් කාරණයක් විග්‍රහයක් කරගෙන යද්දී තමන්ගේ අදහස් මතු වෙනවා කියන්නේම ඒකත් එක්ක යන්නේ නැහැ ක්‍රමයක් ඉස්මතු කරද්දී ක්‍රමයකට අතු يعني මගේ දෙයක් මෙතෙන්ට ආදේශ වෙනවා කියන්නේ ඒ කියන ක්‍රමයයි මගේ එක දානවා කියන්නේ ගැටීමක් අනේක කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා ඒ කියන්නේ තීන අර විසිරෙන ගතිය ඔය නේද විසිරෙන ගතිය විසිරනවද නැද්ද විසිරණ ගතිය ඒ කියන්නේ කියන කාරණෙත් එක යන්නේ නැහැ කියලා කියන්නේ මගේ සාමින්වහන්සේ ලොකු සාමින්වහන්සේම නැත්නම් ගුරුවරයාම කියලා දෙන එකත් එක්ක යන්නේ නැහැ කියලා කියන්නේ විසිරිලා කියන කාරණේ නෙවෙයි වෙන පැත්තකට තල්ලු වෙලා ගිහිල්ලා අර ඒකේ සූත්‍රයක තියෙනවා පින්වතුනේ පදේ පදේ විසීදන්ති සංකප්පානං වසානුගා අඩියෙන් අඩිය පස්සට විසි වෙනවලු අඩියෙන් අඩිය පියවරක් පියවරක් පාසා අපි නැත්තකට විසික් වෙලා යනවා කියලා කියනවා සංකප්පානං වසානුග ඔය සංයුතනිකයි එකේ දුක්කර කියලා සූත්‍රයක් තියෙනවා ඒක කියන්නේ පදේ පදේ විසීදන්ති පදයක් පදයක් ගානේ පැත්තකට විසික් වෙලා යන තල්ලු වෙලා යන ඈතට යනවලු සංකප්පානං වසානුග සංකල්පයන්ගේ වසඟයට අනුව ගමන් කරද්දී සංකල්පයන් උසංකප්පානං සංකල්පයන්ගේ වසා වසඟයට අනුගා ඒ සංකල්පයන්ගේ වසඟයට අනුව යනවනම් ඒ පැවිද්දාගේ පැවිදි කම ශ්‍රමණත්වය පියවරක් පියවරක් පාසා පදයක් පදයක් පාසා පැත්තකට විසි වෙනවලු අන්න ඒ වගේ දැන් මේක මෙතනටත් අදාළයි නේ ඒ කියන්නේ අපි විස කියන කාරණෙත් එක යමු නොවේද්දී අන්න විසිරීමක් එනවා ඊට පස්සේ විචිකිච්ඡාව සැකය සැකය කියන කාරණය ගත්තට පස්සේ සැකය කියන ඒක සැකය කියලා කියන්නේ කියන කාරණෙත් එක යන්නේ නැහැ කියලා කියන්නේ ඒකයි මේකයි සසඳන්න යනවා ඒ සසඳීම තුල දන්නේම නැතුව අපි ඉවත් වෙනා තියෙන මාර්ගයෙන් අර හැකියාවෙන් යුක්ත වෙච්ච කෙනෙක් හිතීමේ ගතියෙන් යුක්ත කෙනෙක් කියන්නේ හොඳ කෙනෙක් යා බොහොම වටින කෙනෙක් හැබැයි ඒ හිතන ගතියෙන් යුක්ත කෙනා හිතනවා නම් අන්න විචිකිච්ඡක ඔය නීවරණ ටික හොඳටම ක්‍රියාත්මක වෙනවා හැබැයි මේ හැකියාවෙන් යුක්ත භාවය අර බාහිරින් මෙහෙවන අනුගත මෙහෙවීමට යටත් වෙලා නැහැ ඒ කියන්නේ අනුගත වීමට යොමු වෙලා නැහැ කියන එකයි ඒ නිසා හරි ගොඩාක් වටිනවා දැන් අපි පුංචි සරල දෙයක් පුංචි කාරණයක් අරන් කියන්නම්කෝ අපි දන්නවා පංචවග්ගීය සූත්‍රයේදී එහෙම නැත්නම් අපි කාටත් ප්‍රකට අනත්ත ලක්ෂණ සූත්‍රය කියන්නේ දැන් අනත්ත ලක්ෂණ සූත්‍රයේදී දැන් පංචවග්ගීය භික්ෂුන් වහන්සේලා සත්‍ය ඥානයෙන් යුක්තයිනේ ඒ කියන්නේ හැබැයි වැටහීමක යෙදීමක ඉන්නවනේ වැටහීමේ යෙදීමේ ඉන්නවා හැබැයි ඒ ස්වාමීන් වහන්සේලාටත් වැටහීම ප්‍රායෝගිකරණය කිරීමේදී දැන් උන්වහන්සේලා වැටහීමකින් යුක්තයි වැටහීමක යෙදීමෙන් යුක්තයි. භාග්‍යතුන් වහන්සේ අනත්ත ලක්ෂණ සු ඒ කියන්නේ ඒ මේ කියන්නේ කරුණු ඉදිරිපත් කරද්දී එතෙන්දී අන්න ප්‍රශ්න කරනවා කාටද මේ වැටහීමෙන් යුක්ත පිරිසකටත් ප්‍රශ්න කරවනවා ඒ වැටහීම් සහගත යුක්ත භාවයෙන් පිරිසකටත් ප්‍රශ්න කෙරවීමක් කරනවානේ. ඒ ප්‍රශ්න කරවීම කරද්දී ඒකට අනුගතත්වය යොමු වෙනවා. එහෙමනම් අපි දහම ඉගෙන ගන්න පිරිසක් හැටියට අපි මේ දහම් මාර්ගයේ මේ ගමන් කරන්න උත්සුක වෙන පිරිසක් හැටියට මොකද අනේ ඉගෙන කාරණයක් එක්ක යොමු වීමේ හැකියාව කියන දේ අපිට තිබිය යුතුයි. දැන් ඡේදයට මම එන්නම්. දැන් සියුම් කර කර විග්‍රහ පෙන්නනවා. විග්‍රහයන් දීලා ඒක ප්‍රායෝගික අර්ථකථනයකට යොමු කරවලා අපි කියව මොකද ආගෙන ඉන්න කෙනා තමන්ගේම දේක තහවුරු වෙන අසත්පුරුෂ භවයේ යුතුව සත්‍යවාදී භවකින් තොරව නම් ඉන්නේ ඒ කෙනාට කොච්චර කිව්වත් වැඩක් වෙන්නේ නැහැ කියලා කියනවා. හරි. ඊළඟට පැහැදිලි කරනවා ඒ කාරණාවත් එක්ක. ඒ රූප උපාදානස්කන්ධය කියන්නේ මොකක්ද කියලා. මට කියපු තැන වැරදුනාද සුනන්ද මහත්තයා?
දහවෙනි පිටියේ මුල
දැන් කියන තැනින් එන්නේ නේද? දහවෙනි පිටියේ මුල ටිකනේ. හරි හරි, මට වැරදීමක් වුණා. හරි, ඔන්න මුලින්ම විග්‍රහ
දහවෙනි පිටු අග ටික
දැන් සිම් කර කර විග්‍රහ එතන ටික නේද? දැන් සියුම් කර කර විග්‍රහ කරලා පෙන්නනවා. විග්‍රහයක් දීලා ඒක ප්‍රායෝගිකව අර්ථකථනයකට යොමු කරවලා ඒ ප්‍රායෝගිකත්වයත් එක්ක මේ හිතන ක්‍රමය දැන් මේ සත්පුරුෂයනේ නැතුව තමන්ගේ අසත්පුරුෂකමත් එක්ක නෙමෙයිනේ. පුරුෂය හිතන ක්‍රමයත් එක්ක අනුගත වීමෙන් හිතන්නේ තමන්ගේ අර සංකල්පවලට ඉඩක් නැහැ. අරක කොහොමද මේක කොහොමද කියලා සංකල්පවලට එන්නේ ඉඩක් නැහැ. අන්න කොහොමද කියලා අර්ථ කොහොමද මේක කොහොමද කියලා සංකල්පවලට ඉඩක් ඉන්න විදියක් නැහැ. අර සත්පුරුෂ භාවයත් එක්ක කියන කාරණාව මොකක්ද කියලායි හොයන යන්නේ. අන්න එතන වැදගත් නේ. අර සත්පුරුෂ භාවයත් එක්ක අරක මේක කියලා යන්නේ කියන කාරණාව මොකක්ද කියලායි හොයාගෙන යන්නේ. සාරිපුත්ත උත්තමයන්ගේ දක්ෂතාවය නිසා යම් කිසි කෙනෙකුගේ යෙදීමේ ප්‍රායෝගික වූ ප්‍රකටත්වය මේ සාරිපුත්තයන් වහන්සේගේ දක්ෂතාවය නිසා යම් කිසි කෙනෙකුගේ යෙදීමේ ප්‍රායෝගික වූ ප්‍රකටත්වය බලන්න මේ වචන හරි වටිනාකම්මති වචන දේවල් පැත්තර යන්නේ නැහැ. යෙදීමේ ප්‍රායෝගික වූ ප්‍රකටත්වය කරන කාරණාව එක්ක විග්‍රහ කරගෙන යනවා. ඒක තමයි දක්ෂතාවය කියලා කියන්නේ. හැබැයි ඊට අදාළ පිරිසක් ඉන්න ඕනේ. අන්න ඒකට නම් ඊට අදාළ පිරිසක් ඉන්න ඕන. ඊට අදාළ පිරිසක් නැත්නම් පින්වත්නි කොච්චර කීවත් ඒ ධර්මය යන්නේ නැහැ. ඒ කියන්නේ ධර්මයේ ප්‍රමේස්මතු වෙන්නේ නැහැ. මොකද අහගෙන ඉන්න කෙනා තමන්ගේම දේ එක තහවුරු වෙන අසත්පුරුෂ භවෙන් යුක්තව සත්‍යවාදී භවකින් තොරව නම් ඉන්නේ ඒ කෙනාට කොච්චර කිව්වත් වැඩක් වෙන්නේ නැහැ. දැන් හරි වචනයක් විතර තියෙනවනේ කියලා. සැර වැඩි නැද්ද? නේද? මේ බණහන අය අසත්පුරුෂයිද? එහෙනම් මෙතන මේ අසත්පුරුෂ කියලා කියන්නේ අර නරක, නොහොඳ, නොහොඹින, නොගැලපෙන අර කියන්නේ අවලස්සන චර්යා පද්ධතියෙන් යුක්ත වෙන එහෙම එකකට නෙමෙයි මේ කියලා තියෙන්නේ. සපුරිසානං අදස්සාවි සපුරිස ධම්මේ අකෝවිදෝ සපුරිස ධම්මේ අවිනීතෝ කියලා කියන්නේ ධර්මයත් එක්කයි කියලා තියෙන්නේ. එහෙනම් අරක මේක කියලා ගැළපීම් සහගත වෙනවා කියලා කියන්නේ එතන සත්පුරුෂ නොවනකමයි යෙදිලා තියෙන්නේ. ඒ කියන්නේ මේ ජීවත් වෙලා ඉන්න කෙනෙක්ගේ නරක වැඩ ටික නෙමෙයි, ධර්මයට යොමුමත් එක්කයි මෙතන මේ වචනය භාවිත කරලා තියෙන්නේ. හොඳයි. ඊළඟ ඡේදය
අවසරයි සයින්ස මේ දැන්
හොඳයි.
මේ වේදවල සයින්ස සමාවෙන්න බාධා කරාට මේ
කමන්නේ අම්මා.
ප්‍රායෝගිකත්වය ගැන සඳහන් කරනවා අපිට සාමාන්‍ය ජීවිතයේ ප්‍රායෝගිකත්වය කියන එක තේරෙනවා සයින්ස. දැන් මේ ධර්මානුකූලව මෙතන ප්‍රායෝගිකත්වය කියන එක කොහොමද අපි මේ තේරුම් ගන්න සයින්ස?
හොඳයි අම්මා. ඒ කියන්නේ දැන් අපිට ධර්මානුකූලව කියකින් අදහස් කරන්නේ දැන් අම්ම කිවනේ අම්මට ජීවත් වෙන එක ප්‍රායෝගිකත්වයේ කියන තේරෙන කියලා කිව නේද? නේද? කියන්නේ අපි ජීවත් වෙනවානේ. ඒ ජීවත් වෙද්දි අපේ ජීවත් දැන් ධර්මයේද කියලා දෙන්නේ ජීවිතෙන් වෙන කාරණාවක් නෙමෙයි. දැන් අපි ජාති දුක්ඛ, ජාති දුක්ඛ, ව්‍යාධි දුක්ඛ, මරණම් දුක්ඛං. අර ඒ වගේ දෙයක් ගමුකෝ. මම දැන් අපිට ඉපදෙනවා, නැත්නම් මැරෙනවා. දැන් ඒ අපේ ලෙඩ වෙනවා. ඒවා අපේ ජීවිතේ ප්‍රායෝගික කාරණානේ. ප්‍රායෝගික නැති කාරණා නෙමෙයිනේ ඒ වගේ දේවල්. හැබැයි ඒ ප්‍රායෝගික කාරණාවමයි බුදුරජාණන් වහන්සේ කියලා දෙන්නේ. මෙතනදී නම් සාරිපුත්ත මහ රහතන් වහන්සේ. අපි හිතමු මේකේ ඉස්සරහට අපි කතා කරනෝනේ සතර ධාතු ගැන. පඨවි ආපෝ තේජෝ වායෝ. මං අම්මා ආපු ප්‍රශ්නෙට උත්තරයක් දෙන්නේ තද ගතිය නේද? දැන් ඔන්න හිතන්නකො අම්මා ජීවත් වෙනකොට තද ගතියෙන් තොරව ඉන්න අවස්ථාවල් තියෙනවද? නෑනේ. හිටගෙන හිටියත්
තද ගතිය දැනෙනවා.
තද ගතිය දැනෙනවා. මොනව හරි අල්ලගෙන හිටියත් තද ගතිය දැනෙනවා. වාඩි වෙලා හිටියත්, හාන්සි වෙලා හිටියත්, අපි අඳුම තරම ඇඳුමක් ඇඳ අඳිනවනේ. එහෙම හරි. ඒ කියන්නේ ඇඟිලි අතේම ඇඟිලි දෙක අල්ලගෙන ඉන්නේ. අඳුම තරම. කොහට හරි අපි සාමාන්‍ය කරුත් අපි ගෑවිලා ඉන්න ඕනේ කොහේ හරි ඒත් වෙලා නේද?
එහෙම
නැති වෙලාවක් නැහනේ. ආනේ තද ගතිය. අපි තුමන් මේ සරල කරන්නේ. දැන් අපිට මේ ඊටවල් ඉර ප්‍රකට වීම වෙනව නේද? හැඩ රූපයක් පෙනීම, කනට ශබ්දයක් ඇහිම. අන්නේ එතන අන්නේ ඒවටම තමයි යම බුදුරජාණන් වහන්සේ කරුණු ගෙනල්ල පෙන්වන්නේ. ඒවත් එක්ක ඉන්න කමේ වැරද්ද කියලා දෙනවා. ඒවත් එක්ක ඉන්න කමේ වැරද්දයි කියලා දෙන බුදුරජාණන්. දැන් අපේ ජීවිතෙන් තොරව දේවල් කියලා තියනවද? නෑ. පේනවා, එනවා, දැනෙනවා, දැනගන්නවා, ප්‍රකට වෙනවා, හඳුනගන්නවා, දැනගන්නවා, තදගතිය ඕනේ. ඕනි මේක. අන්නේ ඒවයි ඒවා දේවල් කර ඒ සිද්ධි දේවල් කරගත්ත එක දේවල් ඒ සිද්ධි වලට ලං වෙලා දේවල් කරගත්ත එක ඒවට ලංවීම කියන සිද්ධිය හොය ඒ කියන්නේ සිද්ධිය හොයපු නැති නිසා එක දේවල් කරගන්නවා ලං වෙනවා දේවල් කරගන්නවා බහැල ඒ සිද්ධි වල බහැල බැසගෙන ඇත්ත කරගන්නවා. අන්නේ ඒ වගේම
එකයි ප්‍රායෝගිකත්වය කියලා කියන්නේ.
අන්න ප්‍රායෝගිකව අපේ ජීවිත අත්දැකීම් උඩ ප්‍රායෝගිකත්වය කියනකොට ඒකේ වැරද්ද බාහිරින් කියලා දෙනවා අම්මා. පැහැදිලිද? කියලා දෙනකොට ඒකත් එක්ක හිතාගෙන යනකොට ප්‍රායෝගිකව වෙන්නේ ඒවත් එක්ක ඉන්නේ නැහැ. ඈතර වීමයි සිද්ධ වෙන්නේ.
ඒ සන්න පැහැදිලි. දැන් සන්නස කිව්වනේ දැන් අපි අපි අපේ කාරණා දානවා කියලා. දැන් ධර්මතා එතකොට දැන් මට නම් හිතන විදිහට ඉතින් අපි අපේ කාරණා දාන්න දාන්න යනවා නම් අපි ඊට වැඩිය දැනගන්න ඕනේ කියලා. අපිට දැන් මට නම් එහෙම හිතෙන්නේ නෑ අපි එහෙම කාරණා දානවා කියන එක ධර්මයක් අහගෙන යනකොට. සානස් මෙතෙන්දි පැහැදිලි කරානේ අපි අපේ කරුණෝ දානවා එතකොට කියලා. එහෙම වෙනවද අපි අතේ?
හරි, අපි හිතමු අපේ කාරණා දාන්නේ නැහැ කියලා. අපේ කාරණා දාන්නේ නැතුව හරියටම අහගෙන යනවනම් ඇත්තටම වෙන්න ඕන මොකද්ද?
ඊතර
වීම වෙන්න ඕන. ඊතර ඊතර නොවෙනවනම් නොවී තියෙනවනම් අපි එකක් එක අපි ඉඳලා සමහර වෙලාවට කරුණු දාලා නැහැ. හැබැයි අපි එකක් එක ඉන්න එක හරි වෙලා තියෙනවද? අපේක ඒ කියන දේත් එක්කම නුවණ මෙහෙවගෙන නොයනවා. ඒ කියන්නේ අපි කියන කාරණෙත් එක්ක හිතාගෙන යන්නේ නැතුව හිටියොත් ඒත් අපි යන්නේ නැහනේ නේද?
ඒක මට ටිකක් එහෙම වෙනවද කියන එක මට ටිකක් අපහැදී.
ඒ කියන්නේ
අපේ ගයිව දානව නම් අපි ඊට වැඩිය දැනගන්න ඕනේ වගේ කියලා වගේ මට හිතුනේ. එක ගොම් විදියකට හිතෙල්ලක් වෙන්න ඇති සමහරු.
අම්මා කියන්නේ අපි හිතමු මෙහෙම අපි අපේව දාන්නේ නැහැ. අපි හිතමු අපි අම්මා ලොකු සායින්හන්සේගේ දේශන අහන නිසා මම කියන්නේ ලොකු සායින්හන්සේ කියපු දෙකක් දෙයක් හරි මෙතනට ආදේශ කරගන්නවා. ඒක මගේ නෙවෙයි. මම දන්න එකක් නෙවෙයි. වෙන කාරණයක් හරි දැන් කලින් ඉගෙනගත් එකක් හරි මෙතනට දා ගන්නවා. එතකොට එතකොට ආයි වෙන්නේ මොකද්ද? කියන දේත් එක්ක ගමන් කිරීම වෙනුවට පරණ මතකයක් ගත්ත ගමන් ඒකයි මේකයි සැසඳෙනවද නැද්ද?
සැසඳෙනවද? සැස. ඒ අවස්ථාවේදී එතකොට අදිමානයක්.
හරි. දැන් ස්වාමීන් වහන්සේ යමක්ද කියන්නේ ඒකත් එක හිතාගෙන යන්න ඕන. එහෙම හිතාගෙන යන්නේ නැතුව ස්වාමීන් වහන්සේම කලින් කියපු දෙයක් මෙතනට මේ කියන්නේ මෙන්න මේකයි කියලා හිතපු ගමන් ඒකත් එක්ක මෙහෙවන ඒකත් එක්ක හිතාගෙන යනවද? ඒක මෙන්න මේ වගේ එකක් මොකක්ද දන්නේ නැහැ. ඔය කියන්නේ අරකනේ කියලා හිත විසිරෙනවද නැද්ද?
විසිරෙනවා.
විසිරෙනවා කියලා කියන්නේ ප්‍රායෝගිකව වැඩපිළිවෙලට යොමු වුණා කියන එකද?
නෑ.
අන්නේ ඒ කියන්නේ මම ගේම් එකක් දාන්න ඕනේ නෑ. මම අහපු එකක් හරි දාගත්තම ඇති. ඒත් වරදිනවා. හරිම කාරණයක් වෙන්නේ නැති. කලින් කියපු එක හරිම දෙයක්. හැබැයි හරිම දෙයක් වුණත් මෙතන දැවොත් කියලා දෙන එකත් එක්ක ගමන් කරනවද?
ගමන් කරන්නේ නෑ.
ගමන් කරන්නේ නෑ.
දැන් පැහැදිලි එක.
පැහැදිලි නේද?
පැහැදිලි සානන්සේ දෙවෙන් කුසලත් වෙන අතරසක්.
තිරුවන් සරණයි. තව අදහස් තියෙනවද? හොඳයි. එහෙනම් මං තා කොටසක් කියවගෙන යන්නම්කෝ. ඊළඟට පැහැදිලි කරනවා ඒ කාරණාවත් එක්ක රූප උපාදානස්කන්ධය කියන්නේ මොකක්ද කියලා. ඔන්න කරුණෝ දැන් කියලා දෙනවා. රූප උපාදානස්කන්ධය කියන්නේ මොකක්ද කියලා. කතමේ චෞසෝ රූප උපාදානස්කන්ධෝ. දැන් අර විග්‍රහය සියුම් කර කරා නැත්නම් ඒක යෙදීමේ ප්‍රකටත්වය කියන කාරණාව විග්‍රහයක් වෙනවා. කතමාචෞස රූපපාදනකන්දෝ කියන දැන් අර විග්‍රහය සියුම් කර කර නැත්නම් ඒක යෙදීමේ ප්‍රකටත්වය. යෙදෙන දෙය නෙවෙයි යෙදීමේ ප්‍රකටත්වය. කියන කාරණාවයි විග්‍රහත් කරනවා. ඒකත් එක සමස්ත විග්‍රහය දුන්නා. ඒකෙන් හකුලෝලා කියන විග්‍රහය දුන්නා. හකුලෝලා කියන විදි කියන විග්‍රහයෙන් යෙදීමේ ප්‍රකටත්වය තියෙනවා. ඉස්මතු කිරීම පෙන්නවා. අර ජාතිපි දුක්ඛ ජරාපි දුක්ඛ හෝම කියාගෙනනේ ඒ සමස්ම හකුලෝලා තමයි දැන් විස්තර කරන්නේ. එතකොට යෙදීමේ ප්‍රකටත්වයේ ඉස්මතු කිරීම පෙන්වුවට පස්සේ යෙදීමේ ප්‍රකටත්වය කියන කාරණාවත් එක්ක ඔන්න යෙදීමේ ප්‍රකටත්වයක් ඉස්මතු කරලා පෙන්වුවානේ. ඒ යෙදීමේ ප්‍රකටත්වය කියන කාරණාවත් එක්ක ලැබීමක් බවට පත් වෙන්නේ නැතුව ඒක යෙදීමේ ප්‍රකටත්වය ලැබීමක් වෙන්නේ නැතිව මෙය දැක්මක් බවට පත් වෙනවා. සිදුවන්නේ ප්‍රායෝගිකව ඊතරින්. එහෙම නැතුව ආපසු විග්‍රහ සියල්ලක්ම තමන්ට මෙන්න මේකයි මේ කියන්නේ කියලා තහවුරු වෙලා නැගගන්න තමන්ගේ සොකී වින්දනයක් එක්ක ලබන වින්දනයක් ලබන සදම අදිමානයකට යන වැඩපිළිවෙලක් නෙමෙයි. ඔන්න යෙදීමේ ප්‍රකටත්වයේ පිළිබඳවමයි ප්‍රශ්න කරන්නේ. හැබැයි යෙදීමේ ප්‍රකටත්වයේ විස්තර කරද්දී විස්තරය තමන්ට ලැබෙනවද විග්‍රහයක් හැටියට ලැබුණොත් සද්ධර්ම අධිමානයක් කියනවා. වැඩ පිළිවෙලකට යන්නේ නැහැ. අද අපි ප්‍රායෝගිකව අනුගත නොවන නිසා මොන වට ප්‍රායෝගිකව අනුගත නොවන නිසා අපට අවශ්‍යතාවයේ තියෙනවා හැම වෙලේම මොනවා හරි කාරණාවක් ඔස්සේ මොකක් හරි කාරණාවක් ඔස්සේ තමන්ට බුද්ධ මොකක් හරි කාරණයක් ඔස්සේ තමන්ට බුද්ධ වචනයක් කියන කාරණාව ඔස්සේ හරි අන්න අර මේ කාටද පියෝනාම් මට මන් කියවේ කලින් අඩුම තරමේ තමන්ට බුද්ධ වචනයක් කියන කාරණාව ඔස්සේ හරි සද්ධර්ම අධිමානයකින් මමත්වය තහවුරු කරගන්න. හරි හරි මේක මේ අපේ ලොකු සාමණේර වහන්සේ තමයි කියලා දුන්නේ. මේක බුදුරජාණන් වහන්සේගේ මෙන්න මේ සූත්‍රයේ තියෙන කාරණයක් කියලා හරි අර හැකියාවෙන් යුක්ත කෙනා කියලා දෙන බාහිරෙන් කියලා දෙන ඊතර වෙන ක්‍රමයක් එක එකතු වෙනවා වෙනුවට බුද්ධ වචනයක් කියලා හරි අනේ මේක අපේ ගුරුසායන් ගුරුවරයාණන් වහන්සේ තමයි කියලා දුන්නේ කියලා හරි ඒක මෙතනට දෑවුතින් ඒකත් මොකද්ද ආයි දෙකක් නෑ මලකඩ කාපු පිහින් යන්නත් මිනිස්සයා මැරෙනවා මැණික් මොකද්ද මිටක් තියෙන රත්තරන් තලයක් තියෙන පිහින් යන්නත් මැරෙනවා නේ වෙනස තියෙන අරක මලකඩ කාපු ලෝහය අරක මැණික් මිටක් තියෙන රත්තරන් තලයක් තියෙන එක වටිනාකම හරි හැබැයි ඇන්නොත් මැරෙනවද නැද්ද මැරෙනවා නේ නිකම් රළු උපමාවක් මං කිව්වේ අඩුම තරමේ පරණ ක්‍රමය දෙයක් වෙන්න බෑ ක්‍රමයක් දෙන්නේ භාවිත වීම පිණිස මිස එක ඒක තහවුරු වෙන්න නෙමෙයි එතනට යන්නේ නැතුව අපි මේ යෙදීමේ ප්‍රකටත්වයේ එක්කම අන හොඳට අදහස ගන්න එතනට යන්නේ නැතුව අපි මේ යෙදීමේ ප්‍රකටත්වයේ එක්කම ක්‍රමානුකූලව හික්මවපු විදියත් එක්ක දැන් අපේ යෙදීමේ ප්‍රකටත්වයේ එක්ක බාහිරෙන් දැන් සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ මොකද කරන්නේ ක්‍රමානුකූලව හික්මවපු විදියත් එක්ක හිතලා බලන්න එතකොට දැන් ජීවිතේ යෙදීම කතා කළා. මොකද දැන් කතා කරේ ජීවිතයේ යෙදීම කතා කළා. විග්‍රහයත් එක්ක සංක්ෂිප්ත වශයෙන් කතා කළා. ඒකෙත් ප්‍රකට වෙන කාරණාව සහ මූලිකව විග්‍රහය වන රූප උපාදාන ස්කන්ධය කියන කාරණාව පැහැදිලි කරනවා. ඔන්න දැන් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහෙන් වඩා මූලිකවම ඒකෙත් ප්‍රකට කාරණාව සහ මූලිකවම විග්‍රහ වෙන මුලින්ම ඉස්මතු කරන්නේ රූපයත් එක්කනේ රූප උපාදාන ස්කන්ධය කියන කාරණාව පැහැදිලි කරන්න යනවා. හොඳයි. දැන් මම ටිකක් කතා කරගෙන ආවනේ. මෙතනට අදහස් එකතු කරමු. එහෙම නැත්නම් අපි ඊළඟට ධාතුත් එක්ක පෙන්වන කාරණයට යන්න පුළුවන්. හරි, මම එහෙනම් ඊළඟ ප්‍රශ්නමයි දෙනවා නම් මම ඊළඟට කියාගෙන යන්නම්. හොඳ අවධානය තියලා අහගෙන ඉමු. හොඳට අවධානය යොමු කරන්න. චත්තාරීච මහභූතානි චතුර්ණංච මහභූතානං උපාදාය රූපං. මේවා හරි වටිනවා. චත්තාරීච මහභූතානි, මතකද අපි පරිවර්තනය කරා. චත්තාරි කියන්නේ හතරයි, ච කියන්නේ ද කියන එක, මහභූතානි කියන්නේ මහභූත. චත්තාරි මහභූතානි ච සතර මහා භූතත්. සතර මහා භූතත් භූතද සතර. දැන් භූත කියලා කියන්නේ මොකද්ද? භූත කියලා කියන්නේ තියෙනවා එක නෙමෙයි. භූත කියන්නේ තියෙන එක නැහැ කියන එක නෙමෙයි. භූත කියලා කියන්නේ මොකද්ද? සකස් වූ. භූත කියන්නේ හටගත්. මහත් සකස් කිරීම හතරක්. හතරත් මහත් නැතම් ප්‍රධාන මහත් සකස්වීම් සතර. සතරද සතරත් ඕන. දැන් තියෙනවා හතරක් නෙමේ, මොයන්නේ නෑ අපි. සකස්වීම් හතරක්. දැන් අපිට තද දේවල්නේ තියෙන්නේ. මට මේසය තදයි. මේසය තදයි කියන එක නෙවෙයි, ඒක ගෝචර වෙන්නේ යම් කිසි ස්වරූපයක් හරි, තද ගතියක් හරි, මොකක් හරි. මහත් සකස්වීම් සතරත් චතුන්නංච මහාභූතාන උපාදාය රූපං. දැන් මහත් සකස්වීම් සතරත් චතුන්නංච, ඒ මහත් සකස්වීම් හතරේ උපාදාය රූපං. ඔනෙක් දාන ලංකර ගන්න ස්වරූපයක්. මහත්සකසීම් හතර, මහත්සකසීම් හතරේ ලංකරච්ච ස්වරූපයත්. කතමේ චාවසෝ චත්තාරු මහභූත මොනෝ දෙවැත්නි, ඇත් මොනවද? සත්‍ර මහා සකස්වීම්. හොඳැ කිය සතර මහා සකස්වීම්. සතර මහාස්වීම් ගුණ ගතිය ස්වභාවය. පැහැදිලි අඩුයිද සුනන්ද මහත්තයා?
සමහර
තෙරුවන් සරණයි.
පොඩක් කැඩි කැඩි ඇහෙන්නේ ස්වාමීන් වහන්සේ.
එහෙනම් මේ මම හිතන්නේ මම ඉන්න මේ දැන් වහිනවා වර්ෂාව නිසා සිග්නල් එක ගැටුවක් දන්නේ නැහැ. මට තප්පරයක් දෙන්න. තිරුවන් සරණයි. මෙහාට ටිකක් මේ වර්ෂාව නිසා වෙන්නට ඕන සිග්නල් ගැටලුවක් වෙලා ඇත්ත මං හිතන්නේ. හරි, මං ඇත්තටම කියාගෙන ආවේ දැන් අර රූප උපාදානස්කන්ධයනේ. රූප උපාදානස්කන්ධය විස්තර කරද්දී දැන් රූප උපාදානස්කන්ධය විස්තර කරනවානේ නේද? කාටමේ චාවසෝ රූප උපාදාන කන්දෝ. දැන් මේ විස්තර කරන්නේ ඇවැත්නි, රූප උපාදාන ස්කන්ධය කියන්නේ රූප කියන්නේ ස්වરૂපය, උපාදාන කියන්නේ ලංවීම. කියන්නේ මොකද්ද? කියන්නේ කන්ද කියන්නේ සමූහය, නැත්නම් ගොඩ කියන අර්ථය. ස්වરૂපයකට ලංවීමේ ගොඩ කියන්නේ, කියන්නේ ස්වરૂපයකට ලංවීම කොහොමද කියලානේ අහන්නේ, මොකක්ද කියලානේ. අනේ ඒක තමයි මම විස්තර කරන්නේ. ඒ දැන් රූපය ගැනම කරගෙන යන විස්තරය. චත්තාරීච මහා භූතානි. දැන් මේ කතා කරගෙන තමයි මේ ධාතු විග්‍රහයට එහෙම නෙමෙයි. දැන් මේ ඊළඟට විස්තර කරන්නේ රූප උපාදාන ස්කන්ධය මොකද්ද කියලා විස්තර කරන්න යන්නේ. චත්තාරීච මහා භූතානි සත් මහත් සකස් වීම හතරත් මහත් සකස් වීම සතරේ ලංකරගත් ස්වરૂපය. උපාදාය කියන්නේ ලංකරගත් ස්වરૂපයක්. එතකොට රූප උපාදාන ස්කන්ධය කියන්නේ මොකද්ද? මහත් මහත් සකස් වීම හතරත් නැත්නම් සකස් වූ කරුණු හතරත් සකස් මහත් සකස් සකස් වූ කරුණු හතරේ ලංකරගත ස්වરૂපයක්. ඔන්නෝක තමයි රූප උපාදානස්කන්ධය කියලා විස්තර කරලා තියෙන්නේ. රූපයේ විස්තරයම නෙවෙයි රූප උපාදානස්කන්ධයේ විස්තරය. කතමේ චෞසෝ චක්කාරෝ මහා භූතං. දැන් කියවනේ දැන් රූප උපාදානස්කන්ධයේ සකස් උනේ මහත් සකස් වීම හතරත් මහත් සකස් වීම හතරේ ලංකරගත ස්වરૂපයක් රූපයක් කියලා. එහෙම කියලා කතමේ ඇවැත්නි මොනවද චත්තාරෝ මහා භූතං. මොනවද මේ මහත් සකස් වීම සකස් වූ කරුණු හතර? මොනවද මේ මහත් සකස් වූ කරුණු හතර? පඨවි ධාතු තද ගතිය නැත්නම් තද ස්වභාවය කියන්නේ සකස් වූ කාරණයක්. ආපෝද දැන් අපිට අපේ ජීවිතේ නිරතුරුවම ගිහින තියන්නේ තද දෙයක් පැත්තටනේ. තද දෙය කියන ගොරෝසු තැන නෙමෙයි. තද ගතිය. තද ගතිය. පඨවි ධාතු. තද ස්වરૂපය. දැන් බලන්න ඔබ මොන හරි අල්ලන ගමන් ඒ තද ස්වરૂපය තද ස්වરૂපේ තද ගතිය. ඒ තද ගතිය සකස් වූවක්. වැගිරෙන දේ දැන් මේ වෙලාවේ මම ඉන ප්‍රදේශයට වර්ෂාව මම කියන ඔගොරොසු වැගිරෙන දේ ජල බිඳුනේ වැගිරීම. ඒ වගේ මටත් මට මගේ මගේ කය ඇසුර මගේ ජීවිතය ඇසුරෙන් යම් වැගිරීම් තියෙනවා. ලේ වැගිරීම්, කඳුළු වැගිරීම්, රුධිර නේද? ඒ විදියට දහදිය වැගිරීම්. වැගිරෙන දේ නෙවෙයි වැගිරෙන ස්වභාවය. වැගිරෙන ගතිය තියෙන දෙයක් හෝ නැති දෙයක් හැටියට නෙවෙයි මහා භූත සකස් වීමක් සකස් වූවක් ඒක සකස් වූවක් තේජෝ ධාතු වායෝ ධාතු. මෙන්න මේව තමයි සතර මහා ධාතු. එතකොට මොකද්ද මේ රූප උපාදානස්කන්ධ කියලා කියන්නේ? අතීත හෝ අනාගත හෝ වර්තමාන හෝ ආධ්‍යාත්මික හෝ බාහිර හීන හෝ ප්‍රණීත ආධ්‍යාත්මික හෝ බාහිර හීන හෝ ප්‍රණීත. දැන් මෙතනදී යන්න එපා මේ ආධ්‍යාත්මික දේ නෙවෙයි ආධ්‍යාත්මිකයි කියන කරුණට විතරක් සීමාකරණය වෙන්න ඕන. බාහිර දේ නෙවෙයි බාහිර අපි කියන්නේ බාහිර දේනේ බාහිර කියන කරුණට විතරක් සීමා වෙන්න. අපිට වරදින්නේ එකෙන් ඔබට ගියාම හීන. දැන් හීන දේ නෙවෙයි හීන හීන කියන ගතිය හීන කියන ස්වરૂපය. දැන් රූපේනේ විස්තර කර හීන කියන ස්වરૂපය. ඒකට ලංවීමේ වැරද්දේ පෙන්වන්නේ හීන කියන ස්වરૂපය. ප්‍රණීත ප්‍රණීත දේ නෙවෙයි. දැන් අපි ටොෆි එකක් රස චොක්ලට් එකක් රස විඳින්දි රස චොක්ලට් එක නෙවෙයි. දැන් රස කියන්නේ ප්‍රණීත රස ප්‍රණීත රස ප්‍රණීත ප්‍රණීත ස්වභාවය. දැන් අපි ප්‍රණීත චොක්ලට් හරි රසයි හරි ප්‍රණීතයි. ඒ චොක්ලට් එකේ ප්‍රණීත ගතිය ප්‍රණීත ස්වභාවය ප්‍රණීත ස්වરૂප ප්‍රණීත ප්‍රකටත්වය. දුර තැන නෙවෙයි දුර දේ නෙවෙයි දුර දුරයි කියන කාරණ ස්වરૂපය. දුරයි කියන ස්වરૂපය ළඟ දේ නෙවෙයි ළඟ තැන නෙවෙයි ළඟ ඉන්න කෙනා නෙවෙයි ළඟයි කියන ස්වરૂපයේ ප්‍රකටත්වය. ළඟයි කියන ප්‍රකටත්වය. ගොරෝසු දේ නෙවෙයි ගොරෝසු කෙනා නෙවෙයි ගොරෝසු තැන නෙමෙයි ගොරෝසු කියන ගතිය ගොරෝසු කියන ප්‍රකටත්වය. ගොරෝසු කියන ප්‍රකටත්වය. සියුම් දේ නෙවෙයි සියුම් කෙනා නෙමෙයි සියුම් තැන නෙමෙයි. සියුම් කියන ස්වරූපය, සියුම් ස්වරූපය, සියුම් වෙච්ච ස්වරූපය නෙවෙයි, සියුම් කියන සියුම්, සියුම් කියනම ස්වරූපය. සියුම් වෙච්ච
සරණයි. මෙතන ස්වරූපය ප්‍රකටත්වය කියනකොට අර එකනේ හැඟීම වගේ කියන එකද ස්වාමීන් වහන්ස? කියන්නේ දැනෙන ගතිය වගේ, දැන් දුර දේ නෙමෙයි දුරයි කියන ස්වරූපය, කියන්නේ දුරයි කියලා දැනෙන ගතිය නැත්තම් හැඟීම, ඒකද ස්වාමීන් වහන්ස?
අන්න දුරයි කියලා, දුරයි කියන කරුණාම්මා, දුරයි කියන දුර තැන නෙවෙයි, දුරයි කියලා දුරයි කියලා අපිට ප්‍රකට වෙනවනේ. අන්නේ අන්නේ තනින්
දැනෙන තියෙන හැඟීම වගේ
හැඟීම. ඔව්, අපි දැන් අර හැඟීම මච්ච නිසා තමයි ප්‍රශ්නේ. දැන් අපිට අර ඇතරමම ගොඩාක් මේ අපිට, ඔව් අපි හැඟීමක් වෙච්ච, ඔව් දැනෙන හැඟින ගතිය එහෙම ගත්තරකම, දැනෙන ගතිය, දැනෙන හැඟින ගතිය, දැනෙන දේ හෝ හැඟෙන දේ නෙවෙයි, දුරයි දුරයි. අන්නේ අන්නේ ඒ අන්න හරි ඒ ගතිය අන්නේ ප්‍රකටත්වය. අපි අපි පැහැදිලි නේද අම්මා? දැන් රසයි කියලා කියමු. දැන් අපි කියන්නේ ප්‍රණීත, දැන් ප්‍රණීත දේ නෙවෙයි. අන්නේ ඒ අසුරෙන් ගමුකෝ අපි. ප්‍රණීත දේ නෙවෙයි, ප්‍රණීත ස්වභාවය, කියන්නේ ප්‍රණීත වෙලා එක ස්වභාවය නෙවෙයි, ප්‍රණීත කියනම ස්වභාවය.
ඔව් හරි, හම්බවයි ශ්‍රාවණස තිරසන්.
තිරුවන් සරණයි.
යෙදීම කියන කාරණාව කියන තව විදිහක් කියලා ගන්න පුළුවන්නේ.
අම්මා මට පොඩ්ඩක් ඇහුනේ නෑ, පොඩ්ඩක් ආපහු කියන්න. යෙදීම කියන කාරණාවත් එක්ක. හරි අම්මා. ඔව්, යෙදීම කියන කාරණාව අම්මට කතා කරන්න අමාරුයි මං හිතන දවසේ. ඒ අර දැන් මෙච්චර වෙලා අපි කියාගෙන ආන යෙදීම කියලා, යෙදෙන දේ නෙවෙයි යෙදීම කියන වචනේ. අන්නේ වචනයට අපි මතක තියාගමු යෙදීම කියන වචනේ. ඇත්තටම මේ මං පහුගිය දවස්වල මේ ඔය යෙදීම කියන වචනය ලොකු සායනහසේ පුදුම පුදුම විදියට තෝරගත්ත වචනයක්. ඔන්න බුදුරජාණන් වහන්සේ කියලා දෙනවා, යෝගක්ඛේමි පරියායං වූ භික්ඛවේ දේසිස්සං. ඔහොම තියෙනවනේ සූත්‍රවල. යෝගක්ඛේමි, යෝග කියන්නේ යෙදීම, ඛේමි කියන්නේ නිදහස් වීම. යෙදීමේ නිදහස් වීමේ ක්‍රමය නුඹලාට දේශනා කරමි. සංසුනාත සාලුකම් මනසිකරෝත. ඒක අහන්න හොඳට කියලා මෙනෙහි කරන්න කියලා කියලා දෙනවා. යෝගක්ඛේමි යෙදීම කියන කාරණයෙන් නිදහස් වීම, කියන්නේ යෙදීමක් වෙලා එක නිදහස් වීම නෙවෙයි, යෙදි යෝගක්ඛේමි යෙදීමෙන් නිදහස් වීම, ക്ഷേමත් වෙන නැත්නම් නිවීම, යෙදීමේ නිවීම. එහෙනම් මේ යෙදීම කියන වචනයත් එක, දැන් යෙදීම මේ වෙලාවේ ප්‍රණීත ස්වභාවය, මේ යෙදීම මේ වෙලාවේ හීන ස්වභාවය, හීන ස්වභාව, හීන කියන යෙදීම, හීන කියන යෙදීම, හීන යෙදීම, දුර යෙදීම, දුර තැන නෙවෙයි දුර යෙදීම. අන්න තවත් විදිහකට කිව්වොත් යෙදීම කියන තැනින් ගන්න පුළුවන්. එතකොට යම් කිසි සරු අන්න, එතකොට මොකද්ද මේ රූප උපාදානස්කන්ධ කියන්නේ? අතීත හෝ අතීත අනාගත පච්චුප්පන්න ස්වරූපයක්, ආධ්‍යාත්මික හෝ බාහිර, හීන හෝ ප්‍රණීත, දුර හෝ ළඟ. දැන් හීනයි ප්‍රණීතයි දෙකක් එක සැරේට යෙදෙන්නේ නැහැ නේද? ඒ දෙකෙන් එකක් මොකක් හරි යෙදෙන්නේ. ගොරෝසුයි සියුම් දෙකම එක සැරේට යෙදෙන්නේ නැහැ. ඒ දෙකෙන් එකයි ඔය හෝ කියලා දාලා තියෙන්නේ. වා වා කියන අන්නේ යම් ස්වરૂපයක්. සාසව, සාස්ත්‍රව කියන්නේ සාස්ත්‍රව බව. යම් ස්වરૂපයක් ශාසව කියන අඥාන කාරණාවක්, යමක් එක බැඳිලා ගිහින් යෙදෙනවා නම් අන්න ඒකට කියනවා. ඒ කියන්නේ අර යෙදීම සසවා උපාදානීය වෙනවන යෙදින දේ නෙවෙයි යෙදීම යෙදිච්ච දේට ලං වෙනවනේ යෙදීම යෙදීම ඒ කියන්නේ ස්වરૂපය සසවා උපාදානීය වෙනවන අන්න ඒකට කියනවා රූප උපාදාන කන්ද කියලා එතකොට යෙදීම කතා කරා මහා භූතත් එක්ක නේද මහා සකස් වීම සකස් වීමකට ලං වෙලා සකස් වීමකට ලං වෙන්නේ ඇයි සකස් වීම විමසන්නේ නැති කම නිසානේ නේද දැන් රූප කියන්නේ රූප පෙන්වනකොට චත්තාරීච මහා භූතා ඒ කියන්නේ සකස් වීම හතර සකස් වූ සකස් වූ සකස් වූ සහ සකස් වූ කරුණු හතරේ ලං කරගත් ස්වરૂපය එහෙමනේ රූප උපාදානස්කන්ධය කිව්වේ හැබැයි සකස් වූව සකස් වූවක් හැටියට දකිනවනම් තවදුරටත් එතෙන්දී රූප උපාදානස්කන්ධ කියලා කතා කරන්න ඕනේ නැහැ සාසවා උපාදානීය කියලා කතා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ එතකොට ඒ යම්කිසි යෙදීමක ස්වરૂපයක් ලැබීමක් හැටියට ඉස්මතු වීම ප්‍රකට කරලා පෙන්නනවා අන්න ලැබීමක් හැටියට ඉස්මතු කරලා පෙන්නනවා චත්තාරෝ මහා භූතා එතකොට යම් කිසි යෙදීමක ස්වરૂපයක් ලැබීමක් හැටියට ඉස්මතු කරලා පෙන්නනවා චත්තාරෝ මහා භූතා හට ගන්න විදි හතර ඔන්න ලස්සන ලොකු සයින්ස් එකේ තියෙන හට ගන්න විදි හතරක් තියෙන විදි හතරක් නෙමේ හට ගන්න විදි හතරක් එක්ක හතරක් වූ භූත ස්වභාවයන් භූත කියන්නේ හට ගන්න විදි හතරක් එක්ක ස්වභාවයන් කොහොමද වෙන්නේ හතරක් වූ භූත ස්වභාවයන් ඉදෙන්නේ උපාදාය වශයෙන් උපාදාන විග්‍රහයත් එක්ක පඨවි ස්වභාවය ආපෝ ස්වභාවය තේජෝ ස්වභාවය වායෝ ස්වභාවය කියන මේ ස්වභාවයන් එක තමයි අර ස්වરૂප කියන විග්‍රහයක යෙදීම විග්‍රහය යෙදීමක මෙන්න මේකයි මේ කියන්නේ කියලා නිර්වචනයක් එන්නේ කිසිදු විදියකින් වෙන දේවල් වලට හිත යොමන්නේ නැතුව හොඳ අවධානයෙන් මේ විග්‍රහයට අනුගත වුණොත් මේ ආධ්‍යාත්මීයටම කතා කරන චින්තනයටම අනුගත වූ චින්තනයකට යමු වෙන්න පුළුවන් වේවි එහෙම නැතුව මොනවම හරි බාහිර ක්‍රියාකාරකමක් සිදු වුණොත් එහෙම මේ ධර්ම කාරණාව මගහැරී යන බව හොඳින් මතක තියාගන්න කියලා සිහිපත් කරනවා දැන් එහෙනම් දැන් මෙතන දැන් අපි ලබන සතියේදී අර පටවි ධාතුවේ ඉඳලා කතා කරමු සුනන්ද මහත්තයා එතන සටහන් කර මතක තියාගමු පටවි ධාතු විස්තර කරන තැනත් එක දැන් මෙතනදී රූප උපාදානස්කන්ධය කියන්නේ මොකද්ද කියලා දැනින් කතා කරා රූප උපාදානස්කන්ධය කියලා කියන මහත් වූ සකස් වීම හතරත් ඒ සකස් වීම හතරේ ලං උපාදාය ලං කරගත් ස්වરૂපයක් ඒතර භූත වශයෙන් තමයි රූපය කතා කරනකොට කතා කරේ කියන්නේ ලං වන විදිහක් එක්ක හැබැයි ලං කරපු විදිය ලැබීමක් වෙන විදියට නෙමෙයි කියන්නේ ලං ස්වરૂපයක් ලැබීමක් හැටියට ඉස්මතු වීම ප්‍රකට කරාට වෙයි තහවුරු වෙන කාරණයක් නෙවෙයි එහෙනම් ගතියක් නම් ඒ ගතියේ සකස් වීම දකින්ව නම් තවදුරටත් එකරුණත් එක්ක යන්නේ නැහැ එය ඒයින්ම ඉක්ම වීම තමයි වෙන්නේ එකරුණෙන්ම ඈතර වීම තමයි සිදු වෙන්නේ ඕනම ස්වરૂපයක් ඉවර පස්සේ ගන්න පුළුවන් හතර ධාතු විතර පැත්තෙන් ඉතන නෙමෙයි අපිට කය පැත්තෙන් උනත් ගන්න පුළුවන් සීතලක් උණුසුමක් දැන් මේ වෙලාවේ නම් මං ඉන්න ප්‍රදේශේ වහිනවා සීතලෙන් ප්‍රකටත්වයන් උණුසුමෙන් මසමදුරුවන්ගෙන් වෙන විදිහ කේන කුමකින්ද කියලා පෙන්නනවා ඒ වගේ පාදකත්වයන් එහෙම නැත්නම් ලස්සන ස්වරූපයක් කැත ස්වරූපයක් දිග ස්වරූපයක් වර්ණවත් ස්වරූපයක් එහෙම ඒ විදිහටත් යනවා ඇහැට රූපයක් පෙනෙද්දී ඒ ප්‍රකටත්වය ඒ ස්වરૂපය කනට ශබ්දයක් ඇහෙද්දී ඒ ප්‍රකටත්වය නාසයට ගන්ධයක් දැනෙද්දී දැනෙන දේ නෙමෙයි ඒ ප්‍රකටත්වය දිවට රසක් දැනෙද්දී ඒ රස ප්‍රකටත්වය යෙදීම හිතින් අරමුණක් හිතද්දී අන්න ඒ පැත්ත අර ඒ ප්‍රකටත්වය අන්න ඒ එක් අරමුණු සකස් වූ කරුණු සකස් වූ හැටියට පෙන්වන්නේ. ඒ සකස් වූ කරුණ රූප මේ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, එස් මහා භූත කියන වචනේ යටතේ අර පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු පෙන්වන තියෙන්නේ. එතකොට සකස් වූ කියන වචනේට යටත් වයි පඨවි ආපෝ තේජෝ වායෝ කතා කරලා තියෙන්නේ. හොඳයි.
තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ, සත්‍යට ප්‍රශ්න කීපයක් සහ පැහැදිලි කිරීම් කීපයක් තියෙනවා. මෙතන අර සාසවා යෙදීම සාසවා උපාදානීය වෙනවා කියන එකේ, එතකොට සාසවා කියන්නේ ඇති බවින් ගන්න එකද? එතකොට උපාදානීය කියලා ඇති බවින් අරගෙන ඒකට බැඳීම එක අල්ල ගන්නවා කියන එකද ස්වාමීන් වහන්සේ?
සාසවා කියන වචනේ තියෙන වචනේ තේරුම තමයිම ආශ්‍රව සහිතයි කියන එක. ආශ්‍රව සහිතයි කියන සාසවා කියන්නේ ආසවා ආශ්‍රව සහිතයි කියන අර්ථය. සාසවා ආශ්‍රව සහිතයි. එතකොට අපි දන්නවා ආශ්‍රව කීපයක් තියෙනවානේ. ආශ්‍රව තුනයිනේ, කාමාසවා, භවාසවා, අවිජ්ජාසවා. අන්න කාමාසවා කියන්නේ කාම කියන්නේ කැමැත්ත කියන අර්ථය. කැමැති දේ නෙවෙයි, කැමැත්ත. කාමාසව භව කියන්නේ පැවැත්ම, පවතින දේ නෙවෙයි පැවැත්ම. කාමාසව භවස අවිජ්ජාසව අනුදයන්ව නොදන්නාකම කියන කාරණා. ඒ කියන්නේ අර යෙදීම නොදන්න කමෙන් උපාදානීයා කියලා කියන්නේ ලංවීමට හිතයි. උපාදාන ඊය, ඒ කියන්නේ උපාදාන කියන්නේ උප කියන්නේ සමීපයට, ආදාන කියන්නේ ගැනීම, කියන්නේ ලංකර ගැනීම, අල්වා ගැනීම. අපි සරලව ගත්තොත් නොදන්න කමින් අල්ල ගන්නවා. දන්න කමින් අල්ල ගන්නවා කියන අර්ථය. අර ඒ විදිහට සරලව ගමු. උපාදානීය කියන්නේ අල්ල ගැනීමට හිතයි. කියන්නේ හිතයි කියတဲ့ කියන්නේ මේ අදහස එනෝනේ අම්ම නේද? කියන්නේ
ඔව්
ආනහල උප කියන්නේ සමීපය, ආදාන කියන දෙනවා, ආදාන කියලා කියන්නේ ලං කරගන්න, සමීප ලං කර ගැනීමට හිතයි. අයත් යුක්ත භව කියන ලං නොදන්න කියන්නේ සාසවා කියන්නේ අපි කාමාසව භවසව අවිද්‍යාසව කියන එකෙන් අවිද්‍යාසව කියන අවිද්‍යාව නොදන්නකම ප්‍රබල නිසා තමයි මේ වචනේ විතරක් ගත්තේ. කියන්නේ කාමයේ කියන්නේ නොදන්නකමින්, භවයේ කියන්නේ නොදන්නකමින්, අවිද්‍යාව කියන්නේ නොදන්නකමින් තමයි. ඒක අර නොදන්නකම ඒක අවිද්‍යා සාසවා කියනොත් නොදන්නකම උපාදානීය කියන ලං කරගෙන නොදන්නකමයි නොදන්නකමින් ලං කරගෙන තියෙනවා. මොකද යෙදීම. හැබැයි යෙදීම විචක්ෂණය කරගෙන ගියොත් නොදන්නාකමට ඉඩ එන්නේ නැහැ. නොදන්නාකමට ඉඩක් ඉන්නේ නැහැ කියන්නේ ලං කර ගැනීමට ඉඩක් ඉන්නේත් නැහැ කියන කාරණේ.
ඒක ස්වාමීන් වහන්සේ දැන් එතන මම මේ ටිකක් මේක ගැඹුරෙන් ගැඹුරෙන් නෙමෙයි මේ විස්තර දැනගන්න අහන්නේ. දැන් සාසවා කිව්වහම අර මේ තුනක් කාම, භව, අවිද්‍යා කියලා තිබුණානේ. ඒතර අවිද්‍යා කිව්වහම නොදන්න කම නිසානේ. ඒතර නොදන්න කමින් අල්ලා ගැනීම කියනවා. ඒතර දැන් අපි තුන් භවයේ ශ්‍රව කියන එක, ඒ කියන්නේ එතන ඒක නිකන් අපි නිකන් සරල විදියට කියනවනම් කොහොමද කියන්නේ එතකොට?
හරි. අපි හිතමු සකස් වූ සකස් වීමක් ඇරෙන නොදන්න කම නිසා පැවැත්මකට යනවද නැද්ද?
පැවැත්මට යනවා.
භව කියන්නේ එහෙමයි. පැවැත්මත් එක්ක ඇදිලා යනවා.
පැවැත්මත් එක්ක ඇදිලා යනවා. ඒ වගේ ඒතර ඒ පැවැත්ම සරි කියන
ස්වාමීන් වහන්සේ. ඔව්, කාම කියන්නේ කැමැත්ත. හරි. සකස් වීම කැඩෙන නොදකින තාක් කැමැත්තත් එක්ක ඉස්සරහට යනවද නැද්ද? ඇදිලා යනවද නැද්ද?
ඇදිලා.
ආශ්‍රය කියන වචනය පාලියේ විග්‍රහයක් වෙන ආසවේති ආසවා කියලා. ඒ කියන්නේ මේ වචනේ විග්‍රහයක්. මේ සූත්‍රයේ තියෙන කාරණයනේ. ඒ කියන්නේ භාෂාවේ ඇදගෙන යනවා කියන අර්ථයත් තියෙනවා. එහෙම නැත්නම් අර ඵල් වෙච්ච ගතිය එහෙම තියෙනවා. අපි මෙහෙම ගමුකෝ, සකස් වීම සකස් වීමක් හැටියට නොදන්න කම නිසා කැමැත්තේ අර ඵල් වෙච්ච ගතිය දේ නෙවෙයි, ඒකත් එක්ක ඉන්න ගතිය නේද. එනිකන් ඒකට ඇදිලා යනවා කැමැත්තෙන් පැවැත්මෙන් නොදන්න කමෙන්. හැබැයි සකස් වීම දැක්කොත් කැමැත්තක් එක්ක ඉදිරියට යන්නේ, පැවැත්මක් එක පැවැත්ම කියනකොට පැවැත්මෙන් හෝ නොපැවැත්මෙන් පැවැත්මෙන් ඉස්සරහට යන්නේ නැහැ, නොදන්න කමෙන් ඉස්සරහට යන්නේත් නැහැ.
එතකොට ස්වාමීන් වහන්සේ අපි අර නිකන් කියනකොට ආශ්‍රව කියනකොට අපි පිළිවෙල් කියන්නේ සාමාන්‍යයෙන් කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව කියලා. නමුත් ඇත්තටම මෙතන يعني අපි පිළිවෙලකට නෙමෙයි, නමුත් ඔතන ප්‍රධාන වෙන්නේ අවිජ්ජාශ්‍රව. අවිජ්ජාශ්‍රව නිසාම තමයි භව, භව නිසාම කාමාශ්‍රව. එහෙම නේද ස්වාමීන් වහන්සේ?
මෙහෙමයි අම්මා. එතන මේ එතන අපි ඔකේ ප්‍රධාන වචනේ තමයි ආශ්‍රව කියන එක. ආශ්‍රව කියන වචනේ මේ අපි හිතමු නිල් කුරුල්ල, කහ කුරුල්ල, රතු කුරුල්ල. දැන් ඒකේ මම පැහැදිලි කරගන්න විතරයි එහෙම කුරුල්ල නැතුව තින්නේ. කුරුල්ලා කියන වචනේ නේද ප්‍රධාන එකේ. පාට වෙනස්. හැබැයි කුරුල්ලා කියන කාරණේනේ මූලික කාරණය නේද? එතකොට දැන් ඒ වගේ කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව කියලා කිව්වට ආශ්‍රව කියලා අර ආශ්‍රව කියන වචන තමයි ප්‍රධාන ඒ ආශ්‍රව පරියායේදී. ඒකේ ඒ ආශ්‍රව කියන කාරණය ප්‍රකාශනය වෙන විදි තුනක් විතරයි අර. එහෙම නැත්නම් ආශ්‍රව කියන ඒ දැන් තණ්හාව ගමු. ඔකට මට පැහැදිලි කරගන්න. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. තණ්හාව තමයි ප්‍රධාන වචනේ. ඇලීම. මම අතන පැහැදිලි කරගන්න විතරයි ගත්තේ. ඇලීම. ඇලීම කාම තණ්හා කියන්නේ කැමැත්ත, කැමැත්තෙන් ඇලීම. කැමැත්ත කියන කරුණෙන් ඇලීම. පැවැත්ම කියන කරුණෙන් ඇලීම. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. නොපැවැත්මෙන් ඇලීම. ඇලීම තමයි ප්‍රධාන වචනේ. මම කියන්නේ මට අර ආශ්‍රව කියන එක පැහැදිලි කරගන්නයි මම මේක ගත්තේ. තණ්හා කියන්නේ ඇලීම නම් ඇලීම. කැමැත්ත පාදක, කැමැත්තෙන් ඇලීම. කියන්නේ කැමැත්තෙන් ඇලීම කියන්නේ කැමැත්තක් වේ නම් ඒක ඇලීමක්. භවය කියන්නේ පැවැත්ම. පැවැත්ම කියන්නේ ඇලීම. නොපැවැත්ම කියන්නේ ඇලීම. හැබැයි ඇලීම කියන කාරණේ කැමැත්ත වේවා, පැවැත්ම වේවා, නොපැවැත්ම වේවා ඒ විදි ප්‍රකාශ වෙන විදි. ප්‍රකාශ වෙන විදි. දැන් අපි හිතමු දැන් ලෝකේ ගොරෝසු මට්ටමින් ගත්තා පස්සේ කාමයක් එකකින් ඒක ඇලීම. සමහර අය මොකද කරන්නේ කාමය වැරදි කියලා දකිනකොට ස්වરૂපයක් විමුක්ති කාම. හැබැයි ඒකත් ඇලීම. ස්වરૂපේ වැරද්ද දකින තැනකට අරූපයක්, නොපැවැත්ම. හැබැයි ඒකත් ඇලීම. අන්න ඒ විදිහට ආශ්‍රව මට කියන්නේ ඒ ප්‍රධාන වචනේ ඇලීම. ඒ වගේ ආශ්‍රව කියන වචනේ ගත්තත් කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව කිව්වොත් අවිද්‍යාවට භවය කාමය කියනකට වඩා කැමැත්තක් වේ නම් ඒකත් ඒක විමසපු නැතිකම නිසා වෙන්න තමයි. භවය පැවැත්මක් නම් ඒකත් නොවිමසපු නිසාම තමයි. අවිද්‍යාවක් නම් ඒත් නොවිසීම නිසාම තමයි ආශ්‍රව ගලාගෙන යෑමක් වෙන්නේ. නැත්තම් අර යමක් එක ඉන්න ගතියකට, ස්වභාවයක් එක ඉන්න ගතියකට යන්නේ ඒ නිසා වෙන්න තමයි යම්.
එතන ආශ්‍රව කියන සවන්වස ඇත්තටම නිකන් සරල වචන කිව්වොත් නිකන් läග ගැනීමක් වගේ. එහෙම නේද
සවන්? ඔව්, läග ගන්න දේ නෙවෙයි läග ගැනීමක්. ඒක දැන් අර කියන්නේ අර පල් වෙන ගතිය, පල්. දැන් අපි පල් වෙන දේවල් නෙවෙයි පල් වෙන ගතිය.
ඔව්.
ගතියත් එක්ක ඉන්නවනේ යම්. නේ.
ඔව්. හරි. හරි හොඳයි සවන්වස. එතකොට
ඔව්. පුරුද්දක් වගේ.
පුරුද්දක් වගේ. හරි හරි. එතකොට ඊළඟ ප්‍රශ්න ස්වාමීන් වහන්සේ, දැන් මෙතන රූප උපාදාන ඛණ්ඩය කිව්වහම දැන් කියන්නේ විස්තර විස්තර දෙකක් නෙමෙයි මේ කියලා තියෙන විදියට මම එක මේ පැහැදිලි කරගන්න කියන්නේ ඉස්සෙල්ලම සකස් වීම හතරත් ඒ හතරේ ස්වરૂපයක් ඒ හතරෙන් එන ස්වરૂපයක් කරලං කරගත්ත ස්වરૂපයක් චත්තාරෝ මහ භූත චතුන්නත් මහ භූත උපාදාය රූපං කියලා කිව්වා. ඊට පස්සේ අර ඊළඟට තියෙනවා මොකද්ද මේ රූප උපාදාන කියලා අතීත හෝ අනාගත හෝ වර්තමාන කියලා අර ඒ විදියටත් කියනවා. එතකොට ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ දැන් මෙතනදී ඇත්තටම ප්‍රධාන දේ වෙන්නේ මං හිතන්නේ මම මේ පැහැදිලි කිරීම මං හරිද කියලා කියන ස්වාමීන් වහන්සේ මෙතන අර සකස් වීම අර හතර ආකාරයේ සකස් වීම ස්වરૂපය තමයි ප්‍රධාන කෘත්‍ය වෙන්නේ නැත්නම් ඒක නොදැනීම. ඒක නොදැනීම නිසා අපිට 11 ආකාරයකින් අපිට මේ ප්‍රකට වීම ඇති වෙන්න පුළුවන් නැත්නම් දැනෙන ගතිය ඇති වෙන්න පුළුවන් කියන ඒක දේ ස්වාමීන් වහන්සේ කියන්නේ එතන.
ඔව් වැටහීමක් නොයදෙනවා නම් අම්මා ඒව ඇත්ත වෙනවා. ප්‍රණීත නෙවෙයි ප්‍රණීත දෙයක් වෙනවා. හීන නෙවෙයි හීන දෙයක් වෙනවා. භව භවකට යන. අර එහෙම ගිහිල්ලා තහවුරු වීමක් වෙනවා අපි. ඔව් පැවැත්මට යනවා.
එතකොට ඇත්තටම ඒ කියන්නේ ස්වාමීන් වහන්ස අපිට දැන් අර අපි කියනවානේ මේ ලෝකය කියන්නේ මේ ආයතන හය කියලා අපි මේ නිකන් අර එහෙම කියනවානේ. ඒ වගේම ඇත්තටම අපිට මේ ලෝකයේ අත්දැකීම් කියන එක ගොනු කරන්න පුළුවන් වෙන්න ඕනේ මේ 11 ආකාරය කියන එකට නේද ස්වාමීන් වහන්ස? එහෙමද?
ඔව් 11 ආකාරයේ ඔව් එහෙම කිව්වට වරදක් නැහැ. 11ක්ම නෑ උතන. මොකද අර අතීත අනාගත පච්චුප්පන්නං රූපං. එතන අතීත අනාගත පච්චුප්පන්න කියන්නේ වර්තමාන කියලා අපි දැනට ගමු. වූ රූපය මොන ස්වરૂපයක් තියෙනවා? ඒක හීන හෝ ප්‍රණීත. ඒ දෙකෙන් එකක්.
ඔව්.
දුර හෝ ළඟ. අර දෙකෙන් එකක්. අර එහෙම කමන්නේ 11 ආකාර කියලා කිව්වට එහෙම කමක් නැහැ. ඉතින් අපේ ජීවිතේ අර ඒකනේ කිව්වේ ව්‍යවහාරික ලෝකයටනේ කතා කරන්නේ අම්මා. දැන් අපේ ජීවිතයේ අත්දැකීම් වලින් තොරව බුදුරජාණන් වහන්සේ කියන්නේ අපේ අත්දැකීම් ලෝකේ කරුණුත් එක්කමනේ අපි ඇත්ත කරගෙන ඉන්නේ නේ. එහෙනම් ඒ කාරණා තමයි කියන්නේ. දැන් ඒවට දැන් බුදුරජාණන් වහන්සේ ඒ කියන්නේ ඔය 11ම අපිට එක සැරේට ගෝචර වෙනවා කියන එක නෙමෙයි. ඒ අතරේ.
ඔව් ඒ අතරේ. ඔව්. ඒක තමයි සොන්නස. ඒ කියන්නේ මේ ගෝචර වීම ඔක්කොම ගෝචර වීම අපි සංක්ෂිප්තයක් හැටියට ගත්තොත් මම ඒක අර උදාහරණයක් දුන්නේ. දැන් අත්‍තරම අපිට මේ ලෝකය කියන අත්දැකීම කියන්නේම ආයතන පැත්තෙන් කියනකොට කියනවනේ ආයතන හයක් කියලා. අර ඒ වගේ අපිට කියන්න පුළුවන් ද මේ ලෝකය කියන අත්දැකීම සංක්ෂිප්තයක් ගත්තොත් මේ 11 ආකාරයෙන් කොලසාකාරයෙන් එක විදියට නෙමෙයි කොලසාකාරයෙන් ඕනම විදියක් තමයි වෙන්නේ කියලා.
කමක් නැහැ. එහෙම මූලික වශයෙන් ගත්තර කමක් නැහැ. එහෙම ඒ ඕන ප්‍රකටත් ස්වરૂපයක් ප්‍රකටත්වයක් ඉස්මතු වීම කෙදීම ඕන මේදීම කියන එහෙම ගත්තර කමක් නැහැ අම්මා. අපි ඒත් අපි ඉස්සෙල්ලා අපි දැනගෙන ඉන්න ඕනනේ අපි මොනවටද අහුවෙලා ඉන්නේ කියලා නේද?
ඔව්
ඔව් හොයන්න කලින් දැන් හොරෙක් වුණත් පොලිසියට අල්ලන්න දෙන්නේ නැහැ. හොරකම කියන්නේ දඬුවම් කරන්න නම් ඉස්සෙල්ලා හොරා අල්ලගන්න එපායි
නේ.
ඔව් නැත්නම් හොරකම් කරන්නේ. ඒ නිසා අපි දැනගෙන ඉන්නේ මගේ ගොරෝසු උපමාවක් ගත්තේ ඒ වගේ නะ. ඉස්සෙල්ලා අපි දැනගෙන ඉන්න එපායි ඉන්න ඕනිනේ කොහොමද මේක යෙදෙන්නේ කියලා. යෙදීම නොදැනගෙන හොයන්න පිරිසිදුයන්න යන්න බෑනේ. නැත්තම් අර ප්‍රශ්නයක් එනද? ඒ හොඳයි ඒ ප්‍රශ්න ගොඩක් වටිනවා.
හරි හොඳයි ස්වාමීන් වහන්සේ තිරුවන් සරණයි.
තිරුවන් සරණයි.
තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
තිරුවන් සරණයි.
සානස දැන් වහන්සේ පැහැදිලි කළා මේ උපාදාන ස්කන්ධයත් ඒකේ රූප වේදනා සංඛාර ක්‍රියා රූප උපාදාන ස්කන්ධයත් උපස්කන්ධයත්. එතකොට දැන් ඔය උද්‍යවයේ ඥානය කියන එක ගැන ඒ ඒ ඒක පැනගන්නේ රූප ස්කන්ධයේ අරබයාද රූප උපාදානස්කන්ධය අරබයාද?
රූප උපාදානස්කන්ධය මේ පංච උපාදානස්කන්ධේසු උදයබ්බයානු පස්සී විහෙරති කියලායි කියන්නේ.
ඒක විහෙරති කියලා කියන්නේ සවනසේ එකන්නේ
දැක්මෙන් දැක්මෙන් ඉන්නවා කියන්නේ දකිනවා. ඊතර වෙන මාර්ගය. දැන් මේ සිද්ධියකට නෙලං දැන් රූප හරි වේද ස්වરૂපය කියන සිද්ධියට ලං වෙච්ච එකනේ වැරද්ද. දැන් රූපේ අපි හිතමු රූප උපාදාන ඡන්ද කියන කාරණේ රූපය නැත්නම් නොදක්නාකම නිසා නොදක්නාකම නිසා දකින්න නැතිකම නිසා ලං වීමනේ තියෙන වැරදිට ගන්න එපා. රූපයක් තියෙන එකට ලං නොවීම කියලා රූපයක් කියන යෙදීමම ලං වීම තමයි. ඒකමයි වැරද්ද. ඒක දකිනකොට කියන වෙන්නේ පංච උපාදානස්කන්ධයේ උදේවය දකින්නවා කියලා තමයි කියන්න වෙන්නේ.
පංච උපාදානස්කන්ධය. එතකොට සාමාන්‍යයෙන්
අනිත් පිළිබඳව නැත්නම් පංච උපාදානස්කන්ධේසු එහෙමයි සත්‍යමි විභක්තියන් කියලා කියන්නේ පංච උපාදානස්කන්ධය උදයබ්බයානු පස්සේ උදේවය උදයබ්බයානු පස්සේ අනුපස්සේ අනු හට ගැනීම වැයවීම අනුව දකිමින් විහෙරති වාසය කරයි කියලා කියන්නේ අර දැක්මේ විග්‍රහය. දැක්මේ විග්‍රහය තියෙන දේ නෙවෙයි දැක්මේ විග්‍රහයයි පංච පාදානස්කන්ධේසු උදයබ්බයානු පස්සේ විහෙරති කියලා කියන්නේ.
නැත්තම් දැන් පංචස් දැන් ඥානෙ පිහිටන්නේ පංචස්කන්ධයේ සමිනවස එතන පොඩි පැටලි පැටලි සාගරයක් තියෙන. ඒ කියන්නේ දැන් රූපස්කන්ධය
එහෙමද?
කියන්නකෝ. පංචස්කන්ධය කියන එක අපිට අපිට තේරුම් ගන්න පංච අපිට අපිට යෙදෙන්නේ පංච පාදාන කියන්නේ රූපස් රූපස්කන්ධ පාදානස්කන්ධයනේ. රූපය රූපස්කන්ධය දැන් මේ කතා කරා වගේ දැන් ඔය සරෝසාකාරයේ ඒක ඉතන ඒකත් එක්ක අපිට ඒක අහු වෙන්නේ අර ඥානයකට වෙනද කියලාද එහෙම හිතුවොත් වැරදි ස්වාමීන් වහන්සේ.
ඥානයකට තමයි. ඒ කියන්නේ අපිට ලැබෙන්නේ නැහැ. අපිට ලැබෙන්නේ පංච උපාදාන කන්දේසු විහෙරති කියලා කියන්නේ. ඔය ලස්සනට මේ සූත්‍රයේ අගම කියලා තියෙනවා මේ. මට විස්තරයක් දෙන්නකෝ. සූත්‍රය සද්දා කියලා ගන්න. සූත්‍රයේ අගම කියනවා ඔයක විස්තරේ.
එන අපි ඉතින් තාම බලමුකෝ සමහරක්මක් නෑ අපිට මේ ඉතින් තාම බලමු. මොකද දැන් මම අහලා තියෙන්නේ මෙහෙමයි දැන් පංචස්කන්ධ ගැන කතා කරනකොට උද්‍යංගම අත්ංගමයි. එහෙම කියනවා. ඊට පස්සේ පංච උපාදානස්කන්ධයෙන් කියනකොට කියන අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං කියලා. එතකොට අන්න ඒ වගේ එහෙම තියෙනවා ඉතින්. නමුත් පංචස් රූපස්කන්ධයට එහෙම යදිලා නෑ කියලා මට මගේ මතකේ. ඒක ඉතින් ඉතර ඒක තමයි මේ පොඩ්ඩක් පැහැදිලි කරගන්නවා
සාම. හරි. ඔව් මෙතෙන්දී මේ සූත්‍රය අගදීම කියන තියෙනවා. ඔව් මේක කියනවා යෝ පටිච්ච සමුප්පාදම් පස්සති සෝ ධම්මම් පස්සති. යමෙක් පටිච්ච සමුප්පාදය දකී නම් ඔහු ධර්මීය දකී කියලා කියනවා. පටිච්ච සමුප්පාදය යෝ ධම්මං පස්සති සෝ පටිච්ච සමුප්පාදං පස්සති. යමෙක් ධර්මිය දකී නම් ඔහු පටිච්ච සමුප්පාදය දකී කියලා අගයට කියනවා. අනේ ඊට පස්සේ පටිච්ච සමුප්පන්නා පටිච්ච සමුප්පාදය නෙමෙයි පත්තෙන් සමුප්පන්න නිසා පත්තෙන් හටගත් කාරණයක් කියලා කියනවා. කෝ පණීමේ යදිනම් පංච උපාදානස්කන්ධ. එහෙනම් පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ පටිච්චසමුප්පාදය නේ. පටිච්චසමුප්පන්න ධර්මය. පටිච්චසමුප්පන්න ධර්මය. ඒ පටිච්චසමුප්පන්න ධර්මය කොහේනකොට ඒක දැක්මක්. දැන් විද්‍රයානහස ඔය මේකේ පච්චේපච්චුප්පන්න සූත්‍රයේදී පටිච්චසමුප්පාදයක් පටිච්චසමුප්පන්න ධර්මයක් ධර්මයක් ඔය දෙකම ප්‍රඥාවෙන් සුදිත්ති බවක් එක කතා කරගෙන يعني නුවණින් දකිනවා කියන කාරණයක් එක තමයි කතා කරන්නේ. එතකොට පංච පාදානස්කන්ධය කියන්නේ තියෙන දෙයක් කියන තැන නෙවෙයි පටිච්ච සමුප්පන්න ධර්මයක් හැටියට කියන්නේ. ඒක පටිච්ච සමුප්පාදේ වේවා පටිච්ච සමුප්පන්න ධර්මයේ වේවා සුදිට්ඨෝ හෝති කියලා කියන්නේ මනාව දැක්කේ වෙයි. මම දැක්මක් එක්ක කතා කරනවා මිසක මම මේ අහපු විදිහට කෙනෙක්ට ලැබෙනවා කියන තැනින් නෙමෙයි කතා කරන්නේ. ඒක නුවණක් වැටහීමක් කියන තැනින් තමයි කතා කරන්න වෙන්නේ. සුනන්ද මහත්තයා එහෙනම් අපි තවත් කාරණා තියෙනවා අපි ලබන සතියේදී කතා කරමු. අදට එහෙනම් හතර කරමු නේද?
හොඳයි සුනන්ද සතියේ හතර අවසන් කරමු. එංගා අදත් අපිට වටිනා ධර්ම කරුණු ටික පැහැදිලි කරගන්න පුළුවන් වුණා. අපි සෑම දිනම විශාල කුසල ශක්තියක් ඇති කරගත්තා. ඉතින් අපි අපේ ස්වාමීන් වහන්සේට ඒ සියලු කුසල අනුමෝදන් කරමු. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගීතර ජීවනය, ඒ වගේ මේ ධර්ම කටයුතු ලැබීමට ශක්තිය ධෛර්යය ලැබේවට ප්‍රාර්ථනා කරනවා. ස්වාමීන් වහන්සේගේ දෙමව්පියන්ට ගුරු රාජ්‍යයන් වහන්සේලාටත් මින් අනුමෝදන් කරමින් ස්වාමීන් වහන්සේට යොමු වෙනවා මේ සාකච්ඡාව අවසන් කරමු. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. මම පුංචි යෝජනාවක් කරනවා. ඒ යෝජනාව තමයි ඇත්තරම මේ මේට අදාළව කියන්නේ මම කරුණු සේවත් කරන්නේ, ඒ කියන්නේ මීට වඩා මේ ඉදිරිපත් කරන කරුණු වලට වඩා අපේ ඩොක්ටර් සයින්හස්ගේ දේශන තියෙනවා, ඒවා හදාරන්න ඒ පිළිබඳව කරුණු විමසගෙන යමු. ඒ කියන්නේ මම හදාරණ කෙනෙක්නේ. ඉතින් යම් යම් අඩුපාඩු වීම සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් මේ කරන කටයුතු අපි කාටත් ඉගෙන ගන්න පිරිසක් ඇටියට උපකාරශීලී වෙනවා. ඉතින් ඒ නිසා ඒ අර අනිකුත් දේශනාත් අහලා, ඒ කියන්නේ කරුණු පැහැදිලි කර ගැනීම කියන දේවල් තව තවත් විස්තර කරමු. ඉතින් කාගෙත් අදහස්, කාගෙත් ප්‍රශ්න කිරීම, කාගෙත් කරුණු ඉදිරිපත් කිරීම මේ ගොඩාක් උපකාර වෙනවා. ඉතින් ඒ නිසා මේ වෙලාවේ මේ අදගත් උත්සාහයත් හැම දිනකටම උපකාර වේවා. ධම්ම මාර්ගයේ ගමන් කිරීම පිණිසම හැම දිනාට උපකාරය උපනිශ්‍රේ වීමක් වේවා කියන සිහිපත් කරමින් අදට මේ කටයුතු සමාර කරමු. සියලුම දිනාට සම්මා සම්බුත් සරණයි.
Thank you, Swami.